දරු නියෝජ්‍ය කතාවැගතුමා මූලාසනයට පැමිණෙනවා.
ගරු චතුර සේනාධිපතිතුමා. ගරු චතුර සේනාධිපතිතුමා.
මනේ අද මේ විවාදය අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ විමල් රත්නායක මන්ත්‍රීවරයා මං සම්බන්ධව යම් ප්‍රකාශයක් කරලා තිබ්බා. මේ පුද්ගලික අංශයේ සහභාගිත්වය ඇතුව ශ්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනයේ පුළුල් කිරීම සම්බන්ධයෙන් වාර්තාව සහ එම කමිටුවේ මම අසුන් ගැනීම පිළිබඳව. ඒක එකක් කියන්න ඕනේ, මේ පාර්ලිමේන්තුවෙන් පත්කරපු අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයෙක් හැටියට මම පත් වුණාට පස්සේ මේ උසස් අධ්‍යාපන පිළිබඳ අනුකාරක සභාවක් අපේ මාචාර්ය ආංශු මාරසිංහ මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් පත් වුණා. ඒකේ සමාජිකත්වයට මට හිමි වුණා. නමුත් මතක තියාගන්න, මම මේ මන්ත්‍රීවරයාට බොහොම අවධාරණයෙන් ප්‍රකාශ කරලා තියෙනවා, මම මේකේ රාජ්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම සම්බන්ධව සාකච්ඡාවලට ඉඳගෙන යාපනය විශ්වවිද්‍යාලයේ තෙලිප්පලේ පීඨය ඒ රෝහල වැඩිදියුණු කරලා ප්‍රොෆෙසෝරියල් යුනිට් එකක් එකතු කරලා කොහොමද තව ශිෂ්‍යෝ 80ක් 100ක් අතර ප්‍රමාණයක් ඇතුල් කරගන්නේ, අනිත් පැත්තෙන් කොළඹ වෛද්‍ය පීඨයේ කොහොමද පුළුල් කරන්නේ, ඇතුළු රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිය ඇරෙන්න මේ සයිටම් වාර්තාව සකසනකොට මේ සයිටම් එක තුල මගේ බිරිඳ ඉගෙන ගන්න හින්දා මම නැගිටලා ගියා. ඒකට මෙතුමා සාක්ෂි දරනවා. මේ සයිටම් ආයතනයේ පිළිබඳව මේ තීන්දුව තීරණ සකස් කරපු කිසිම වෙලාවක මම ඉඳගෙන හිටියේ නැහැ. අපි ජනතා විමුක්ති පෙරමුණ වගේ ප්‍රතිපත්ති පාවා දෙන මිනිස්සු නෙමෙයි. අද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා මේ පාර්ලිමේන්තුවට බෝම්බ කාපු මිනිස්සු, පාර්ලිමේන්තුව ධනපතීන්ගේ කීල්කරු හොර ගුවාව කියලා කියපු මිනිස්සු. අන්න එහෙම අය ගැන මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ මේ පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්තයාගෙන් අහගන්න. එතුමා දන්නවා මං ගැන. එතුමා ප්‍රසිද්ධ වේදිකාවල කියනවා මම මගේ තියෙන ස්ථාවරත්වය. මම ඕන්නම් කියන්නේ මේක වහන්න, නැත්තම් මේක ජනසතු කරන්න. මං එතනදිත් කිව්වා, ඒක අදත් කියනවා, මතක තියාගන්න, මගේ බිරිඳ තේරාදෙනිය වෛද්‍ය පීඨයට තේරුණ එක්කෙනෙක්, හාවඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබුණ එක්කෙනෙක්. මම ඉඳලා එතුමියා මේකට ඇතුළත් වුණේ, ඒ ඇතුළත් වුණේ අවුරුදු 6ක් බලන් ඉඳලා. මේකට UGC approval එක ලැබුණාම ඒ UGC approval එකෙන් ගත්ත පළවෙනි කාණ්ඩය ඇතුළත එතුමිය ගියේ. අන්න එහෙම අපි ප්‍රතිපත්ති මත තීද්දු තීරණ අරගෙන තියෙන්නේ. ඒකින්ද මේක වැව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකෝ හෙට හාවඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය වෘත්තිය උපාධිය ගන්න එතුමියට කිසිම බැරිකමක් නැහැ. ඒකින්ද මම ජනතා විමුක්ති පෙරමුණේ ඒ අදාළ මන්ත්‍රීවරයාට කියනවා, ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලේ වැසිකිළිය ගලියේ හම්බුනේව වාර්තාව අපි ළඟ තියෙනවා, ඒව එලිදරව් කරගන්න ලෑස්ති වෙන්න එපා කියලා. ඒකින්ද ඒ වගේම යහපාලනයේ වෙනුවෙන් කරපු කියපු ඒවා හොඳට ඡායාරූපයක් තියෙනවා. විජේදාස රාජපක්ෂ මහත්තයා කියපු ගණන් නෙමෙයි මගේ කටින් එළියට ආවොත් එන්නේ කියලා, ඒවත් හොඳට මතක තියාගන්න කියලා අවධාරණය කරනවා කියලා මම නියඳ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු හාරිස් මන්ත්‍රීතුමා.
බිස්මිල්ලාහි රහ්මාන රහීම්. ඉන්ද්‍ර ගෞරව දක්ෂමන් ක්‍රියල්ල மற்றும் ගෞරව சுசில் பிரேஞ்சன் மற்றும் ගෞරව மஹிந்த சமரசிங்க ஆயுர்வேலின் அமைச்சிகளின் விவாதத்தில் கலந்து கொள்வதற்கு மகிழ்ச்சி அடைகின்றேன். குறிப்பாக இன்று இந்த நாட்டின் நெடுஞ்சாலைகள் அபிவிருத்தி சம்பந்தமாக பெருந்திட்டங்களை எமது நல்லாட்சி மேற்கொண்டு வருகின்றது. அந்த அடிப்படையில் உள்ளூர் வீதிகளை மேம்படுத்துவதற்கு கடந்த வருடம் கௌரவ அமைச்சர் லக்ஷ்மன் கிரியல் ஒவ்வொரு தொகுதிக்கும் பெருமளவு நிதியை ஒதுக்கீடு செய்து தந்திருந்தார். அதற்காக எனது நன்றிகளை தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரம் குறிப்பாக நாம் பிரதிநிதித்துவப்படுத்தப்படுகின்ற அம்பாறை மாவட்டத்தில் பல பிரதேசங்களில் இன்னும் பல வீதிகள் இன்னும் அமைக்கப்படாமல் இருந்து கொண்டிருக்கின்றது. இதற்கென்று சில திட்டங்கள் ஐ ப்ரொஜெக்ட் மற்றும் பல திட்டங்கள் அறிவிக்கப்பட்டாலும் இன்னும் அந்த திட்டங்கள் ஆரம்பிக்கப்படவில்லை. அதே நேரம் அந்த பிரதேச மக்கள் எங்களிடம் இந்த வீதிகளை உடனடியாக அமைத்து தரும்படி வேண்டிக் கொள்கின்றார்கள். அதற்காக அடுத்த வட ஜனவரியில் நிச்சயமாக அமைச்சர் எங்களுக்கு நிதி ஒதுக்கீடுகளை செய்து தருவார் என்ற நம்பிக்கை இருக்கின்றது. அதே நேரம் இன்று கொழும்பு கண்டி கொழும்பு வடக்கதி வெக பாதை பற்றி பேசப்படுகின்றது. அதே போன்று குறிப்பாக கிழக்கு மாகாணம் இன்று இந்த நாட்டின் ஒரு அதி விசேட பொருளாதார வளர்ச்சியினை கொண்ட ஒரு மாகாணமாகும். எனவே அந்த மாகாணத்தின் பொருளாதாரத்தை மேலும் மேம்படுத்துவதற்கு கொழும்பிலிருந்து குறிப்பாக ஜனாதிபதி பிரதித்துவப்படுத்துகின்ற பொருளாதார மாவட்டத்தின் ஊடாக குறைந்தது பாலச்சினை வரை அதிவேக பாதையினை அமைக்கும்படி அந்த மாகாணத்தின் பிரதிநிதி என்ற அடிப்படையில் கௌரவ அமைச்சர் அவரிடம் வேண்டுகோள் விடுக்கின்றேன். அதே நேரம் இன்று தென்கிழக்கு பல்கலைக்கழகம் இன்று சிறப்பான முறையில் இன்று இயங்கி வருகின்றது. அதற்கான அத்தனை உதவிகளையும் கௌரவ அமைச்சர் அவர்கள் வழங்கி வருகின்றார். இனி அந்த பல்கலைக்கழகத்தை அடுத்த 5 வருட திட்டத்தை அமைத்து குறிப்பாக அந்த பல்கலைக்கழகம் முழுமையான ஒரு பல்கலைக்கழகமாக மாற வேண்டும் என்றால் அங்கு வைத்திய பீடம் ஒன்றை அமைப்பதற்கான திட்டத்தை இப்பொழுதிருந்தே ஆரம்பிக்க வேண்டும். ஏனென்றால் அதற்கான அத்தனை வசதிகளும் அம்பாறை மாவட்டத்தில் அம்பாறை பொது வைத்தியசாலை, அதே போன்று கல்முனை பொது வைத்தியசாலை, அஸ்ரப் நாவத்த வைத்தியசாலை, அக்கரைப்பட்டு ஆதார வைத்தியசாலை என்று சகல வசதிகளையும் கொண்ட வைத்தியசாலைகள் இருந்து கொண்டிருக்கின்றது. பல்வேறு வைத்திய நிபுணர்கள் அந்த மாவட்டத்தில் இருந்து கொண்டிருக்கின்றார்கள். எனவே எதிர்காலத்தில் மருத்துவ கூடம் ஒன்று அமைப்பதற்கான சகல வசதிகளும் அந்த பல்கலைக்கழகத்தில் இருந்து கொண்டிருக்கின்றது. அதே போன்று சட்டபூடத்தையும் அமைக்கும்படி இந்த இடத்தில் வேண்டுகோள் விடுக்கின்றேன். மேலும் இன்று கௌரவ மஹிந்த சமரசிங்க அவருடைய அமைச்சின் குறிப்பாக நைட்டா காரியாலயம், அதான் மாவட்ட அம்பாறை மாவட்ட காரியாலயம் கல்முனையில் இயங்கிக் கொண்டிருக்கின்றது. இதனை துறைசோசமாக 2 வாரங்களுக்கு முன்பு அதனை உடனடியாக வேறொரு பிரதேசத்துக்கு மாற்றும்படி எம் நைட்டா பணிப்பாளர் நாயம் அவர்கள் மாவட்ட முகாமையாளருக்கு கடிதம் மூலம் அறிவித்திருந்தார். இதனை கௌரவ அமைச்சர் மஹிந்த சமரசிங்க அவர்களின் கவனத்துக்கு நாங்கள் கொண்டு வந்த பொழுது உடனடியாக கௌரவ அமைச்சர் மஹிந்த சமரசிங்க அவர்கள் அந்த காரியாலயம் தொடர்ந்து கல்முனையில் இயங்குமாறு நடவடிக்கை எடுத்திருந்தார். அதற்காக இந்த இடத்தில் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். அதே நேரம் எனது மாவட்டத்தில் இன்று கடந்த சுனாமியினால் பாதிக்கப்பட்ட மக்களுக்கு அக்கறைப்பட்டு நுரைச்சோலையில் 500 வீடுகள் கட்டப்பட்டது. அந்த வீடுகள் இன்னும் அந்த சுனாமியினால் பாதிக்கப்பட்ட மக்களுக்கு பகிர்ந்தளிக்கப்படாமல் இருந்து கொண்டிருக்கின்றது. எனவே இதனை ஒரு பெரும் அந்த சுனாமியினால் பாதிக்கப்பட்ட மக்கள் இன்னும் வீதிகளில் அலைந்து கொண்டிருக்கின்றார்கள். இந்த நல்லாட்சியில் அதற்கு தீர்வு வழங்கப்படும் என்று பல தேர்தல் மேடைகளில் நாங்கள் வாக்குறுதி அளித்திருந்தோம். எனவே அந்த சுனாமியினால் மக்களுக்காக கட்டப்பட்ட அந்த 500 வீடுகளை உடனடியாக பகிர்ந்தளிப்பதற்கு இந்த சபையில் இருக்கின்ற சிரேஷ்ட அமைச்சர்கள் கௌரவ ஜனாதிபதியின் மற்றும் பிரதமரின் கவனத்துக்கு கொண்டு வந்து அந்த 11 வருடகாலமாக துன்பவியல் வாழ்க்கை நடாத்தி கொண்டிருக்கின்ற அந்த சுனாமியினால் பாதிக்கப்பட்ட மக்களுக்கு உடனடியாக அந்த வீடுகளை பகிர்ந்தளித்து அதனை உடனடியாக அவர்களுக்கு நன்மை அளிக்கும்படி இந்த சபையில் வேண்டுகோள் விடுத்து விடைபெறுகின்றேன். நன்றி.
மோகன்லால் மெத்துமா.
கருணையோஜ கத்தாநாயகத்துமணி உசஸ் அத்தியாபன ராஜா மாத்தோரே ஹட்டியட்ட மம முலிம்ம பலாபுரத்தினோ விசேஷேன் அப்பி கரு கேபினட் அமாத்திய லக்ஷ்மண் கிரியல் மெத்துமா விசேஷன் உசஸ் அத்தியாபன கட்டயுத்து கரகணையாமேதி மட்ட லபாதுன் சஹயோகேட்டு விசேஷன் ஸ்துதிவாந்தோயின் யோகிம ஜேஷ்ட மகாச்சாரிய முகாந்த சில்லா மேதித்துமா விஸ்வவித்யால் பிரதிபாதன சபா எம நியோஜ சபாபத்துமா ஆச்சாரிய அந்த பிரேமகுமார் மேத்துமா இவகம் மகே ராஜ்ய லேகம் துமா இவகம திசாநாயக அப்ப லேகம் துமா சீலு தினாட்டு மகே ஸ்துதி பிரணமனம் மம் இது அது சாகச்சாவலதி தெல்மல் வகிம கல்முலுத் வேதுனா விசேஷன் பிமல் ரத்நாயக் மெத்துமா வெதகத் கர்ணு கண்ணாவக் எதிரிபத் கிரோ நமத்த எதிரிபத் கிர விலாசே மமிதன்னே உகத் மகாத்மே குட்டோ பினோ கேலிகர்லா எதுமா மெத்துக்கிறப்பு கருணு அத்தர் විශේෂයෙන් මූලික වුණේ සෑම වසරකම තියෙන පුරප්පාඩු ප්‍රමාණයට වඩා 2000ක පමණ ප්‍රමාණයක් අඩුවෙන් තමයි බදව ගන්න කියලා. මේක දැන් තුන් පාරක් පැහැදිලි කරුවා. මමත් වතාවක් පැහැදිලි කරන්න කැමතියි. දැන් 2014 වර්ෂයේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී පළවෙනි වතාවට මේක මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකේ නිලධාරීන් දූෂණයට පත් වෙලා නෙමෙයි. මෙච්චර එකක්වත් තේරුම් ගන්න බැරුව මම දන්නේ නැහැ කොහොමද කතා කරන්න කියලා. මේ අය ලියාපදිංචි වෙලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගිහින් එතන ලියාපදිංචි වෙන්න කියපුවම යන්නේ නැහැ. එතකොට ඒ කරුණ අපි විශ්වවිද්‍යාල 17ක් තව මණ්ඩප ගණනාවකින් හොයාගෙන නැවත පරිගණක පද්ධතියට කවලා ඉසෙට්ස්කෝ එකේ ඊළඟ අය මේක ඇතුලේ ඉතාම සංකීර්ණයි දිස්ත්‍රික්ක ක්‍රමය මේ සියල්ල බලලා ආපහු ඊළඟ ඒ අඩුපාඩු පුරවනවා. අපි තුම 4000ක් අඩුපාඩු තිබුණායි කියලා පළවෙනි වතාව තෝරගත්ත එකෙන් ඒ 4000ේ අඩුපාඩු පිරෙව්වාම ඒකෙනුත් එන්නේ 1500යි. තව 2500ක් පුරප්පාඩු ඉතුරු වෙනවා. දැන් තමුනාංශල හිතන්න 8 පාරක් රවුම් 8ක් මේක පුරවනකොට සමාසිකයක් ගිහිල්ලා ඉවරයි. විශ්වවිද්‍යාල ඒ පාඨමාලා පටන් අරගෙන සමාසිකයක් ගියම ආයෙ අරගෙන ඇති වැඩක් නැති වෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම ක්‍රියාවලිය. දැන් මේකට හේතු මොනවද? මූලික වශයෙන් හේතු වෙලා තියෙන විශ්වවිද්‍යාලවල දරුවන් ඇතුළත් කරගෙන ඔවුන්ගේ ස්ථානය උන්ට ලබා දීමේදී අතීතයේ තිබුණු ප්‍රමාදය. මේ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු අපි සියලු දෙනා එකතු වෙලා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුවා. අපි විශ්වවිද්‍යාලවල දරුවන් ඇතුළත් කිරීම ඒක මේ මහ පොළොවේ විද්‍යමානයි. මේ අවුරුද්දේ අපි ජනවාරි මාසේ ගත්ත එක පහුගිය කණ්ඩායම මාස 10ක් ඇතුළත ඒ කියන්නේ නොවැම්බර් මාස අපි මාස දෙකකින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් ඇතුළත් කිරීම ඉක්මන් කෙරුවා. ලබන අවුරුද්දේ අපි තව මාස දෙකකින් මේක ඉක්මන් කරනවා. අපි නිකන් මේ කෙරුවේ සියලුම විශ්වවිද්‍යාල දැනුවත් කළා. මේ වෙනකොට පසුගිය උසස් පෙළ විභාගයෙන් තෝරුණු ළමයින්ගෙන් විශේෂයෙන් ඉංජිනේරු වංශයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හැරුණාම අනෙක් සියලු දෙනා ඒ වගේම වෛද්‍ය විද්‍යාලයේ සියලු දෙනා ඇතුළත් කරලා ඉවරයි. එතකොට දරුවෝ දැනගන්නවා මට අයිති තැන මේකයි මට තියෙන්නේ මේකයි. අපි බලාපොරොත්තුව අගෝස්තු උසස් පෙළ විභාගයට ඉස්සරහට මේක ගේන්න. එතකොට ශිෂ්‍ය ඇතුළත් වෙන අගෝස්තු විභාගයට ඉස්සෙල්ලා නම් එයාට පැහැදිලි තීරණයක් ගන්න පුළුවන් එතනට යන්නේ කොහොමද කියන එක. ඊට අමතරව අපි දරුවන් අයදුම්පත් එවීම ඒ වගේම ලියාපදිංචි කිරීම ඔන්ලයින් කරන්න පටන් ගත්තා. අපි ලබන අවුරුද්දේ සම්පූර්ණයෙන් මේ ක්‍රියාව ඔන්ලයින්ම කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා විශ්වවිද්‍යාලේ දරුවෝ ඇතුළත් වීමේදී ඔවුන් මීට වැඩිය අවධානයට ක්‍රියා කළ යුතුයි කියලා. අත වශයෙන්ම විශ්වවිද්‍යාලේ ඔන්ලයින් ලියාපදිංචිලා එක කොළයක් එවන්න තියෙනවා. මේ වසරේ ඒ කොළ 2000ක් විශ්වවිද්‍යාල ඇතුළත් වීම බලාපොරොත්තු වෙන ශිෂ්‍යෝ අත්සන් කරලා තිබුණේ නැහැ. මේවා තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු. 2000ක් අත්සන් කළා නැති වුණාම ආයේ ලිපි යවලා මේ දරුවෝ ගෙන්නගෙන මේ 2000 නැවත අත්සන් කරගන්න සිද්ධ වුණා. ඉතින් දැන් මෙන්න මේ විදිය ප්‍රායෝගික ප්‍රශ්න ඇතුලේ අපි මේක ඉස්සරහට ගෙනියනවා. ගිය අවුරුද්දේ ඒ සංඛ්‍යාව 2000ක් පමණ ප්‍රමාණය 1100කට පමණ අඩු කරනු ලබලා තියෙනවා. මේ අවුරුද්දේ අපි ඒක තවත් අඩු කරනවා. ඊළඟ අවුරුද්දේ මේක තවත් අඩු වෙනවා. අපේ මේ අලුත් ක්‍රියාවලිය තුළ අපි කාර්ය අපිට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. අපේ රටේ එකතු වෙන බදු ප්‍රමාණය අනුව අරගෙන තියෙන ණය ප්‍රමාණය අනුව අධ්‍යාපනයේ 6% වෙන් කරන්න ඕනේ කියපුවම මම අතීතයේ ඉඳලා කිව්වා මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. අපේ වගේ දියුණුවමින් පවතින රටක අපිට 3% තියෙනවා නම් හොඳටම ඇති. අපිට අවශ්‍ය එක කාර්යක්ෂම යොදවා ගැනීම හා ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ මෙන්ම ගුරුවරුන්ගේත් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලෙත් කැපවීම. ඒ කැපවීම තියෙනවා නම් උනන්දුව තියෙනවා නම් ඌමනාව තියෙනවා නම් මේ මුදල් සීමාව තුළ අපිට කාර්යක්ෂමව ගොඩනගන්න පුළුවන්. ක්‍රමයෙන් ඒ ගොඩනැගීම හරහා රට දියුණු වෙනවත් එක්කම තමයි අපිට පුළුවන් අධ්‍යාපනයේ වෙන් කරන මුදල තව වැඩි කරන්න. එහෙම නැතුව රටේ මුදල් නැතුව එකපාර 6% කියලා අපි ඉල්ලනවා නම් මම හිතනවා ඒක මෝඩකමක් කියලා වෙලා. විමල් රත්නායක මහත්මයා තව කියපු දෙයක් තමයි මේ බාහිර උපාධි කප්පාදුව. මම තමුන්නාන්සලාට සංඛ්‍යා ලේඛන කීපයක් ඉදිරිපත් කරුවා තින් එහෙම. මේ අපේ රටේ ප්‍රධාන විශ්වවිද්‍යාල 17ක් තියෙද්දි බාහිර උපාධියට වැඩියෙන්ම ලියාපදිංචි වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයටයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටයි. මේකට හේතු තියෙනවා. තමුන්නාන්සලාම හොයලා බලන්න අවංකව. නිකම් පාර්ලිමේන්තුව කතා කරන්නේ නැතුව දැන් අපි බැලුවොත් එහෙම කැලණිය විශ්වවිද්‍යාලයේ සම්පූර්ණයෙන් ලියාපදිංචි වෙලා තියෙන බාහිර උපාධි සංඛ්‍යාව උපාධි වල ලියාපදිංචි වෙලා තියෙන සංඛ්‍යාව 89421ක්. ඒකෙන් කලා විෂය සඳහා 79025ක්. මේක මේ දැන් මෙතන 89421ක් කියපුවම සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අවුරුදු 4ෙම ඉන්න අභ්‍යන්තර සිසුන් ප්‍රමාණයට වැඩිය වැඩි
අසුහයදාහට මේ මහා ධාරිතාවක් තියෙන දරුවන් ප්‍රමාණය කාටද පුළුවන් පාලනය කරන්න? ගුණාත්මක භාවයයි ශිෂ්‍යයින් ප්‍රමාණය අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. මේ අයට උගන්වන්නට ඕන, මේ අයගේ ප්‍රශ්න පත්‍ර ලකුණු කරන්නට ඕනේ, උත්තර පත්‍ර ලකුණු කරන්නට ඕනේ, ප්‍රශ්න පත්‍ර හදන්න ඕන, නිර්දේශ සකස් කරගන්න ඕන, යාවත්කාලීන කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, මේ බාහිර උපාධිය කරලා එළියට එන දරුවට රැකියා වෙළඳ පොලේ ඉල්ලුමක් තියෙනවද කියලා බලන්න ඕනේ. මේ කිසිම දෙයක් නැතුව මේක යම් එක්තරා ආකාරයක ව්‍යාපාරයක් බවට පත් වෙලා කිසිම සීමාවක් නැතුව සිසුන් බඳවා ගන්නකොට ඒකට යම් කිසි අපි මේක නැවැත්වුවේ නෑ. ඇත්තටම දැන් මේ මේ චක්කලේඛනය යවන්නට පෙර කැලණි විශ්වවිද්‍යාලය කැඳවලා තිබුණා අයදුම්පත් ඇප්ලිකේෂන්ස්. ඒ අයදුම්පත් 14,000ක් ඇවිල්ලා තිබුණා. රුපියල් 1000 ගානේ අයදුම්පත් ගාස්තුවකුත් අරගෙන තිබුණා. ඉතින් අපි මේක නැවැත්වුවා වුණත් මේ ශිෂ්‍යයලා කතා කරපුවාම ගරු ඇමතුමා ඉතාම අනුකම්පාවෙන් නම්‍යශීලීව මේ 14,000 වුණත් ගන්න කැමති වුණා. නමුත් කැලණි විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා පැහැදිලිව කියා හිටියා, එතුමාට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නත් එක්ක තියෙන ගුණාත්මක භාවයත් එක්ක මේ විභාග පවත්වන්න බෑ. ඉස්සර මේ විභාග පැවැත්වුවේ විභාග දෙපාර්තමේන්තුව. විභාග දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළා තියෙනවා මේ විභාග පවත්වන්න. ඔවුන් අයින් වෙලා. ඉතර ගුණාත්මක භාවයක් ඇතුව කවුද මේ විභාග පවත්වන්නේ? කවුද විභාග අධීක්ෂණය කරන්නේ? කොහෙද විභාග තියන්නේ? මේ ප්‍රායෝගික ප්‍රශ්නත් එක්ක අපි උපාධියක් පිරිනමනවද බාල්දු වෙච්ච පිළිගන්න බැරි රැකියා වෙළඳ පොලේ ඉල්ලුමක් නැති කලා විෂය පමණක් මුල් කරගත්ත වාණිජ විෂය දෙවනුව ඉන්න විශ්වවිද්‍යාල දෙකක් ප්‍රමණක් ඉස්සරහට ආපු මේ උපාධි බාහිර උපාධි පමණක් අපි පිරිනමනවද? එහෙම නැත්නම් විශ්වවිද්‍යාල 17ම මේක සමානව බෙදිලා යන පරිදි අනුරාධපුරයේ ළමයේ කැලණියට එන්න ඕනේ නැහැ. අනුරාධපුර විශ්වවිද්‍යාලයක් තියෙනවා. නැගෙනහිරින් ළමයේ ආපහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එන්න ඕනේ නැහැ. ඒ විශ්වවිද්‍යාල තියෙනවා. මේ 17ම අඩුම වශයෙන් අභ්‍යන්තර ශිෂ්‍යයින් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් විශ්වවිද්‍යාල බාහිර අය ගන්න කියලා අපි කියන හසුරවන්න පුළුවන් ප්‍රමාණයක්, ගුණාත්ම භාවය රඳවා ගන්න පුළුවන් ප්‍රමාණයක්. අන්න ඒ විදිහට මේක ක්‍රමයෙන් මේ தත්ත්වය හරිගස්ස ගන්න. යම් කෙනෙකුට දැන් පසුගිය දවසේ අතිගරු ජනාධිපතිතුමා එක්ක තිබුණු සාකච්ඡාවේදී එතුමා කිව්වා අපි කිසි විදියකින් තරුණයෙකුට දරුවෙකුට ඉගෙන ගන්න තියෙන අයිතිය අපි අවහිර කරන්නේ නැහැ. ඒ ඉඩකඩ තියෙන ඉඩකඩ කප්පාදු කරන්නේ නැහැ. අපේ රටේ විවෘත විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒ බාහිර උපාධි වලට යන්නේ. මේ විවෘත විශ්වවිද්‍යාලයේ ඇතුලේ හම්බ වෙන්නේ ඒක අභ්‍යන්තර උපාධියක් හම්බ වෙන්නේ වටිනාකමෙන් වැඩි. නිවැරදි පාලනයක් තියෙන, නිවැරදි විෂය නිර්දේශ තියෙන, හොඳ ආචාර්යවරු මහාචාර්යවරු තියෙන, හොඳ මණ්ඩප තියෙන, 25කට වැඩිය කොළඹින් පිට විමද්දගත වූ ශාඛා තියෙන, ඉතා පැහැදිලි ඉතා හොඳ උපාධි ලබා ගන්න පුළුවන් පිළිගන්න රැකියාව වෙළඳ පොලෙන් විවෘත විශ්වවිද්‍යාලය හරහා. ඒ නිසා මං ගරු මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා හිටනවා මේ ප්‍රශ්නේ බොහොම මෑතකදී ආවේ අපේ අයවැය ඉල්ලීම් වලට අපිට මේක දාන්න බැරි වුණා. විවෘත විශ්වවිද්‍යාලයේ ශාඛා දියුණු කිරීම පිණිස මම ඉල්ලා හිටිනවා ගරු ඇමතිතුමනි, මුදල් ඇමතිතුමාගෙන් මම ඉල්ලා හිටනවා මිලියන 250ක් අපිට ඊළඟ අයවැයදී අපිට විශේෂයෙන් ලබලා දෙන්න කියලා ඉවරලා. මොකද විවෘත විශ්වවිද්‍යාලයට ලැබෙන්නේ පුනරාවර්තන වියදම් පමණයි. ප්‍රාග්ධන වියදම් ශිෂ්‍යයින්ගෙන් ගන්න සුළු මුදලකින් එකතු කරගන්න උන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ශාඛා දියුණු කිරීමේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි විවෘත විශ්වවිද්‍යාලය හරියට දියුණු කරුවොත් ඒකට ලක්ෂ එකමාරක් ශිෂ්‍යෝ, මම අධ්‍යයනයක් කරුවා, ලක්ෂ එකමාරක් ශිෂ්‍යෝ පුළුවන් ධාරිතාවක් තියෙනවා, හැන්ඩල් කරන්න පුළුවන් ධාරිතාවක් තියෙනවා. අන්න එතනයි විසඳුම තියෙන්නේ. ඒ නැතුව බාහිර පන්ති පවත්වලා, ටියුෂන් පන්ති පවත්වලා අද මේවට කතා කරන්න යන වැඩි දෙනෙක් ටියුෂන් ගුරුවරු. ඉතින් මේ ප්‍රශ්නය ඇතුලේ එන වෙනම මුල් බැසගත්ත වෙනත් ප්‍රශ්නයක්. ඒ නිසා මම හිතනවා මේකට අපි ඒ උත්තරේ දිය යුතුයි කියලා ඉවරලා.
ටයිම් අප්. මන්තුබා අපි කාලේ නම් අවසන් වෙමින් තියෙනවා. ඔබතුමාගේ විෂය මේක ඔබතුමාට පහතරක් මදි කියලා මම දන්නවා. නමුත් උදේ කාලේ
පටන් ගන්නවත් බැරි වුණා. දැන් මේ සායිටම් එක ගැන මම කියන මේ සඳහන් කරන විමල් රත්නායක මහත්මයා කියපු කතාව බැලුවාම මේ තේ කෝප්පයේ කිඹුල්ලු දකිනවා වගේ මේ බලන්න මේ සුරේෂ් වඩිවේල් මේ මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් 20 දෙනෙක් මේ බොහොම ගෞරවාන්විත මන්ත්‍රීවරු 20 දෙනෙක්ගේ ඉදිරිපත් වුණු වාර්තාව එතුමා කොහොමද කපලා දැම්මේ? මේක සේනාරත්න මහත්මයාගේ මේ බිරිඳ ඉන්න හින්දා මේ සේනාරත්න මහත්මයා මේක ඉන්නවයි කියලා ඉවරලා. එක්කෙනෙක් 19 දෙනෙක්ගේ සියලුම දේවල් ඉවරයි. කාගේ හරි එක පොඩි දෙයක් වෙන් හරි වාගෙන ඒක ලොකුවට කියලා ඉවරලා පෞද්ගලිකව ආක්‍රමණය කරලා පහර දෙන එකද මේක සිරිත? නැත්නම් ඇත්තටම මේක කියවලා බැලුවාද? මේ කොයිතරම් සාධනාත්මක කරුණු මේ වார்த்தාවේ තියෙනවද කියලා ඉවරලා. කඩේ වහන්න කියන කිතරේ බොහොම ලස්සනට කියන්න පුළුවන්. මොකද එහෙම කඩ වහපු ආකාරය අපි ඉතා පැහැදිලිව දන්නවා චිත් දීලා. එහෙම කරලා දැනු පාර්ලිමේන්තුවේදී කතා කරනවා කඩ වහන්න කියලා. ඒක තමයි මෙතන තියෙන ක්‍රියාවලිය. ඉතින් මම සිහානස එමසිංහ මැතිතුමාට බොහොම සරලව කියන්න කැමතියි මේ 106 අධ්‍යාපනය පිළිබඳ මේ මිත්‍යාවට මේ ඉලියුෂන් එකට මේක ඇතුළට යන්නට එපා. අපට ප්‍රායෝගිකව කරන්න පුළුවන් ප්‍රමාණයක් ඇතුළේ යන්න ඕනේ. එතුමත් බාහිර උපාධිය ගැන කතා කරුවා. මම මේකට හොඳ උත්තරයක් දුන්නා. අපේ රජය මේ විශ්වවිද්‍යාල බාරගත්තට පස්සේ සමස්ත ශ්‍රේණිගත කිරීම යටතේ ලෝකයේ විශ්වවිද්‍යාල 30,000කින් අපේ විශ්වවිද්‍යාල මට්ටම හුඟක් ඉහළට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් අපිට මෑත කාලේ මොන විදිහෙන්වත් අපේ විශ්වවිද්‍යාලයක ශ්‍රේණිගත කිරීම 2000 මට්ටමින් උඩට ගන්න බැරි වුණා. අද අපි ඒ කඩේම පැනලා තියෙනවා. විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේදී 1946 වෙනි විශ්වවිද්‍යාලය බවට පත් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල පහක් 2700 සීමාවෙන් මෙහා පැත්තේ ඉන්නවා. මේක අතීතයේ තිබුණ 4000 ගණන්වල. ඒ නිසා ගුණාත්මක භාවය අතින් අපි ඉස්සරහට යනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන ගැන කතා කරනකොට ඒ වගේම පෞද්ගලික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන කතා කරනකොට අපට ගුණාත්මක භාවය තහවුරු කිරීමේ හා ප්‍රතිීතනය කිරීමේ ස්වාධීන සභාවක් හෝ ස්වාධීන කොමිසමක අවශ්‍යතාවය තියෙනවා. තෘතීය අධ්‍යාපන කොමිසම වගේ. ඒක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මේ වෙනකොට අපි ඒක නීති පද්ධතිය සඳහා මූලික සැලසුම් සකස් කළ ඉවරයි. අපි බලාපොරොත්තු වෙනවා ස්වාධීන තත්ත්ව පාලනය කිරීමේ හා ප්‍රතිීතනය කිරීමේ කොමිසමක් මගින් රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලුම උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මක භාවය තහවුරු කිරීම හරහා අපේ රටේ උසස් අධ්‍යාපන මට්ටම ලෝකයේ මට්ටමට ගෙනෙන්න. තව බොහෝ දේවල් කතා කරන්නට තිබුණත් වෙලාවේ තියෙන සීමාව නිසා මේ කතාව නවත්තමින් නැවතත් ඉතා පැහැදිලිව මම කියන්න අපේ නිලධාරීන්ට පහර දුන්නා. අපේ විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉන්නේ ඉතාම හොඳ අධ්‍යාපනවේදීන් විතරක් නෙමේ, ඒ ආචාර්ය මහාචාර්යවරු දිවාරෑ නොබලා ඒ ලේකම්තුමා ඇතුළුව මේ සමස්ත ක්‍රියාවලිය ඉස්සරහට තල්ලු කරන්න දහඩිය මහන්සියෙන් වැඩ කරද්දී ඉතා පහසුවෙන් මෙතන ඇවිල්ලා කට තිබුණු පොලියට චෝදනා කිරීම ගැන කනගාටුව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා.
ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා.
බොහොමත්ම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මගේ වෙලාව කොපමණ කාලයක් තියෙනවද දන්නේ?
දැන් තියෙන්තත් යනවා විනාඩි
ඔබතුමාලා දෙකට විතර බස්සන්න තමයි හදන්නේ.
විනාඩි 9ක් වගේ වෙයිමයි.
මට විනාඩි 13ක් වෙන් කරලා තිබුණා නියෝජ්‍ය කතානායකතුමනි.
12ක් වෙන් කරලා තිබුණා බලමු.
ඒ 12 දෙන්න. කාර්ක සභා අවස්ථාවේදී විශේෂයෙන්ම උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ වගේ විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන හා වෘත්ති පුහුණු අමාත්‍යාංශයේ වැයශීර්ෂ සාකච්ඡාවට ගන්න අවස්ථාවේදී මම විශේෂයෙන් කියන්න ඕන මේ මහා මාර්ග අමාත්‍යාංශය සම්බන්ධයෙන් අපේ ඇමතුමා ඉන්න වෙලාවේ ඔබ තමුන්නාංශේලා මේ අයවැය සකස් කරද්දී මේ අයවැය තුළ අපි වැඩිමනක්ම දුටුවේ බදු දඩමුදල් එවගේම ඒට අදාළ කරුණු කාරණා. හැබැයි මේ බදු සහ දඩමුදල් ලබා ගන්න ඔබ තමුන්නාංශේලා උපයෝගී කරගන්නේ මොනවද කියන කාරණේ බලන්න ඕන. දැන් අපි හැමතිස්සෙම සාකච්ඡා කරද්දී අවුරුදු 20ක් තිස්සේ හිටපු ආණ්ඩුවක්, අවුරුදු 10ක් කරපු ආණ්ඩුවක්, රාජපක්ෂ යුගයක් මොනවද ඕගොල්ලෝ කරේ, ඇයි මේව හැදුවේ නැති කියලා ඇහුවේ. හැබැයි දැන් අපි හොයලා බලන්න ඕන බදු අය කරන්නේ රාජපක්ෂ යුගයේ සංවර්ධනය වෙච්ච දේවල් වල. දුරකථන ගත්තාම, අන්තර්ජාල පහසුකම් ගත්තාම, ඔබ තමුන්නාංශලා බැලුම් උඩ ගහන්න හදනවා දැන් මාස ගානක වෙලේ ඉඳලා අවුරුදු ගානක වෙලේ ඉඳලා ගිය ඇති බැලුමක් නැහැ. හැබැයි අපි තොරතුරු තාක්ෂණය ගෙනල්ලා, ඒ වගේම දුරකථන ගෙනල්ලා, ඒ සියලු දේ මේ අවුරුදු 10 කාල සීමාවට ලබා දුන්නාම ඒ වලින් දැන් ඔබ තමුන්නාංශලා බදු අය කරන. ඒ වගේම කියන්න ඕන මේ මාර්ග පද්ධතිය. අද සුවිශාල මාර්ග පද්ධතියක්, අධිවේගී මාර්ග, පළාත් මාර්ග, ග්‍රාමීය මාර්ග, මේ සියල්ල හැදුනේ කොයි යුගයේද? හැදුනේ නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමතිතුමනි, මහින්ද රාජපක්ෂ යුගයේ. ඒ යුගයේ මේ සංවර්ධනය කරගෙන ආපුවම ඒ සංවර්ධනය තුළින් තමයි ඔබ තමුන්නාංශලට අද දඩ ගහන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වුණේ. එහෙම දඩ ගහන්නත් බැරුණා, එහෙම බදු ගහන්නත් බැරි නම් මේ අයවැය ඔබ තමුන්නාංශලට ඉදිරිපත් කරන්න වෙන්නේ නැහැ. ඔබ තමුන්නාංශලට අලුත් නිපැයුම් මේකේ නැහැ. ඒ නිසා මහාමාර්ග අමාත්‍යතුමා දැන් සූදානම් වෙනවා කහයිර අයින් කරලා සුදු ඉර දාන්න කියලා. මේ කහයිර අයින් කරලා සුදු ඉර දානවට වඩා ගරු අමාත්‍යතුමනි මේ රටේ තියෙනවා ඊට වැඩිය ප්‍රශ්න. මේ රටේ තියෙන ඔබ තමුන්නාන්සලා මූලාරම්භේ දීලා අත ගහලා අර අපේ මන්ත්‍රීතුමා කිව්ව ආකාරයට නැකත් නැතුව වැඩ නවත්තගත්තු ව්‍යාපෘති. දැන් අපි බලාගෙන ඉන්නවා මධ්‍යම අධිවේගී මාර්ගයේ කවද නුවරට යන්නේ කියලා. ඔබ තමුන්නාන්සලා මුල් ගල තියද්දි කියනවා 2017 වසරේ අවසන් වෙද්දි අපි මේක නුවරට යවනවා කියලා. නුවරට යවනවට වඩා නුවරින් ආපස්සට එන තත්ත්වයක් තමයි මේක පේන්න තියෙන්නේ. අද වෙද්දි ඔබ තමුන්නාන්සලා හොයලා බලන්න එක පස් පිනක් දාගන්න විදිහක් නැතුව ඒ වන්දි ගෙවන්නේ නැතුව අද මිහිරිගම අද කඩවත ආශ්‍රිතව අද ගම්පහ වේයන්ගොඩ තැන් තැන්වල ජනතාව උද්ඝෝෂණය කරනවා. දැන් කතා කරලා කියයි මේක ඒකාබද්ධ වැඩක් කියලා. එහෙම නැත්නම් මහින්දවාදීන්ගේ වැඩක් කියලා. මේක කාගේවත් වැඩක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ යුගයේ පහුගිය ආණ්ඩුව කාලේ මේ පාරවල් වල සියලු දෙනාට වන්දි ගෙවලා තමයි මේවල වැඩ ආරම්භ කරේ. හැබැයි ඔබ තමුන්නාන්සලා මොකද්ද කරන්නේ? කිසිම වන්දියක් ගෙවන්නේ නැතුව බොහොම සොච්චං වන්දියකට මේ මිනිසුන් ඉවත් වෙන්න කියනවා. අද ප්‍රාදේශීය ලේකම්වරු ගෙන්නගෙන ඒ ප්‍රාදේශීය ලේකම්වරු ඒ ඉඩම් බාර දීමේ ඒ පත්‍රවලට අස්සම් කරව ගන්නවා බලහත්කාරයෙන්. මිනිසු බයට සමහරු අස්සම් කරනවා. අද කෘෂිකර්මාන්තේ අද ඒ කුඹුරු ඉඩම්වල වගා කටයුතු කරගන්න බැරුව කන්න 3-4 අද පාළු වෙලා ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔබ තමුන්නාන්සලා හොයලා බැලුවත් ඔබ තමුන්නාන්සලා ගිහිල්ලා මේ ප්‍රශ්න සාකච්ඡා කරාද? අද ගම්පහ දිස්ත්‍රික්කේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරු සභාපතිවරු නානා ප්‍රකාර උදවිය ඉන්නවා. කවුද ගියේ? කවුද ගිහිල්ලා මිනිස්සුගේ ප්‍රශ්න සාකච්ඡා කරේ? මට මේ ඊයේ පෙරේද සභාපතිවරයා හම්බුනාම මම සභාපතිවරයන් ඇහුවා ඇයි මේකට පිළිතුරක් දෙන්නේ නැත්තේ කියලා. මහාමාර්ග අමාත්‍යංශය එතුමා කිව්වා නිලධාරියෙක් කතා කරුවා කියලා. නිලධාරියෙක් කතා කළා ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් මේ පාර්ලිමේන්තුවක් ඕනේ නැහැ. පළාත් සභාවක් ඕනේ නැහැ. ප්‍රාදේශීය සභාවක් ඕනේ නැහැ. ඔබ තමුන්නාන්සලට පුළුවන් සියල්ල නිලධාරින්ද බාර දීලා බලාගෙන ඉන්න. නිලධාරින්ගෙන් ප්‍රශ්නේ මේ අවුරුද්දක් එකමාරක් කාලෙට විසඳිලා නැහැ ගරු අමාත්‍යතුමනි. ඔබ තමුන්නාන්සේ දෙතුන් වතාවක් නැගිටලා කිව්වා පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡාවක් ගෙනාවා. ඒ සාකච්ඡාවේ අපි කතා කරා. මොනවද මේ සාකච්ඡාවේ කතා කරේ? අපි පැය භාගයක් විතර සාකච්ඡාව දිහා බලාගෙන හිටියා. සාකච්ඡාවේ කතා කරේ කංකසන්තුරේට අධිවේගී මාර්ගය යන්නේක, කොළොන්නරුවට අධිවේගී මාර්ගය යන්නේක, මඩකලපුවට අධිවේගී මාර්ගය යන්නේක. මේවා තමයි කතා කරේ. දැන් මේ එලිපත්තට ඇවිල්ලා තියෙන මිහිරිගම තියෙන ගැටලුව ගැන කතා කරන්න කංකසන්තුරෙන් පටන් ගන්න. මේක තමයි ඔබ තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ තියෙන වැරදි ප්‍රතිපත්තිය. මේක තමයි ඔබ තමුන්නාන්සලාගේ ආණ්ඩුව දුවන්නේ නැතිකම. මේක තමයි ඔබ තමුන්නාන්සලාගේ ආණ්ඩුව ගත්තැනම ලොප් වෙලා තියෙන්නේ. දැන් අද මහින්ද සමරසිංහ මන්ත්‍රීතුමා කතා කරලා කියනවා එතුමාට වෙන් කරලා තිබිච්ච මිලියන 3700යි වැඩ කරන්න හම්බුනේ කියලා. ඒක එතුමා පිළිගන්නවා. ඒක හොඳයි. මුදල් අමාත්‍යවරයා මුදල් දුන්නේ නැති නිසා ඒ නිසා අයවැය යෝජනාවක් ගෙනල්ලා මිලියන 7000යි මිලියන 5000යි මිලියන 15000යි කිව්වට වැඩක් නැහැ. ඒ මුදල් ප්‍රමාණය ඒ අමාත්‍යවරුන්ට දෙන්න ඕන. ඒ අමාත්‍යවරුන් ඒ වකවානුව තුල කරපු වැඩ කටයුතු වෙනුවෙන් ඒ අමාත්‍යවරුන්ට විශ්වාසයක් දෙන්න ඕන. දැන් අපි මේ මාර්ගයේ ගමන් කරද්දී අපි හොඳට දකිනවා මේ රාජගිරිය ගුවන් පාලම හදනවා. හරි ලොකුවට බෝඩ් එක දාලා හරි විශාලයට ඒ ආයතන අද වැඩ පටන් අරන් තියෙනවා. දැන් හිතලා බලන්න දින 70 ගණනේ කැලණිය ගුවන් පාලම හදලා බාර දුන්නේ. එතකොට අද මාස ගණනාවක් වෙලා අද රාජගිරියේ විශාල වාහන තදබදයක් පාර්ලිමේන්තුවට එන යන උදවියට ලොකු හිසරදයක්. ඒ වගේම අනෙකුත් ජනතාවට ලොකු හිසරදයක්. අද ඔබ තමුන්නාන්සලා මොකද කරන්නේ? ඔබ තමුන්නාන්සලා මේක පටන් අරගෙන ඉඩ ඇරලා අධීක්ෂණයක් නැතුව මුදල් වෙන් කරපු විදිහේ ඒ මුදල් ඒ ආයතන වලට ලබා දෙන්නේ නැතුව හරියාකාරව ඒ ආයතන අද කටයුතු කරන ආකාරය බලන්න. ඒ නිසා මේ ඉදිකිරීම් සමාගම් වලට මහාමාර්ග අමාත්‍යංශ විශේෂයෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට මේක ලබා දෙන එක ගැන අපි සතුටු වෙනවා. අපි හැම දෙයක්ම ඒකාබද්ධ විපක්ෂ විදියට විරුද්ධව කතා කරන්නේ නැහැ. හැබැයි දේශීය සමාගමට දුන්නාම ඒ දේශීය සමාගමට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න. අද ඔබ තමුන්නාසලා හොයලා බලන්න. අද අපේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා කිව්වා අද අධිවේගී මාර්ග ඉදිකරනද ඒ වැය වෙන මුදල් ප්‍රමාණය විශාල විදියට ඉහළ යනවා කියලා. ඔබ තමුන්නාන්සලා අපිට චෝදනා කළා ඒ වකවානුවේ පාරවල් හැදුවේ ගසා කණ්ඩ කිව්වා. ඒ වකවානුවේ හයිවේ ලංකාවට ගෙනාවේ ගසා කණ්ඩ කිව්වා. අද ඔබ තමුන්නාන්සලා හොයලා බලන්න හයිවේ මේ සියලු දේවල් වලින් මාසිකව මිලියන 6700ක් මේ රටේ ආදායමට එකතු වෙනවා. වසර 5ක් 6ක් 10ක් ගියාම තව මේ පිටත වටරවුම් පාරක් ඉදි කරන්න පුළුවන් මුදල නිකම්ම මේ අමාත්‍යංශ වලට ලැබෙනවා. ආර්.ඩී. එකට ලැබෙනවා. මේ මුදල් ටික දීලා අර මීරගම මිනිස්සුගේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ මීරගම ජනතාව කතා කරලා කියන්නේ රුපියල් 6700ට කොහමද මහත්තයෝ කුඹුරක් දීලා අපි ගිහිල්ලා තව තැනකින් කුඹුරක්
හොයාගන්නේ.
ඔයචස් 40ක්
ගන්න නිසා.
අය ලබා ගන්නවා නම් අක්කරයක් තියෙන මිනිස්සයාගෙන් ඉතුරු ප්‍රමාණය ලබා ගන්නේ නැහැ. එහෙමනම් ඒ ඉතුරු ප්‍රමාණය වැඩ කරන්න ඒ පුද්ගලයා කුඹුරට එන්න ඕන. තව කොහේ හරි බස් වියදම් දරාගෙන කැත්ත උදැල්ල කරේ ගහගෙන බස් එකේ නැගගෙන ඇවිල්ලා ඒ මිනිස්සුන්ට අර කොටස වැඩ කරන්න වෙනවා. ප්‍රායෝගිකව ඔබ තමුන්නාන්සලා මේවා ගමට ගිහින් බලන්න ඕන. ගම්පහ දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මැති අමතුරු ගිහිල්ලා ගමට ගිහින් බලන්න ඕන. ඒ සියලු දෙනා එකතු කරලා ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු එකතු කරලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන. ඒ නිසා මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා සාවධානව මම ඔබ තමුන්නාන්සගෙන් ප්‍රශ්නෙකුත් කලින් වතාවේ මේ ගැන ඇහුවා. ඔබ තමුන්නාන්ස කිව්වා ඒකට පිළියම් යොදනවා කියලා. මේක බොහොම පොඩි දෙයක්. ඒ නිසා මේ ජනතාව වෙනුවෙන් ඒ ගමට ඇවිල්ලා ඒ ප්‍රදේශයට ඇවිල්ලා මේක පූර්වාදර්ශයක් කරගෙන ආවි. ඔබ තමුන්නාන්සලා හොයලා බලන්න මිහිරිගම තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ යයි නාරම්මලට, එහෙම නැත්නම් ඊට පස්සේ යයි කුණෑගලට, එහෙම නැත්නම් ඊට පස්සේ යයි ත්‍රිකුණාමලයට. මෙහෙම යන්න ගත්තොත් ඔබ තමුන්නාන්සලාගේ සංවර්ධනය අඩාල වෙනවා, එන හිටිනවා. ඒක අබද්ද විපක්ෂ හැමදාම උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු තිබුණා වගේ අර බැංකු ඉස්සරහට ගිහිල්ලා ණය දෙන්න එපා, ණය දෙන්න එපා කියයි වගේ අපි කතා.
මතුවා ඔබතුමාට විනාඩියක් තියෙනවා අසංක.
මටවා විනාඩි දෙකක් දෙන්න. මොකද මගේ වෙලාව මං හිතන්නේ විනාඩි 9ම ඔබතුමා නවත්තන්නේ නැති.
නෑ නෑ දැන් විනාඩි 10කුත් පැනලා.
හරි මටවා විනාඩි දෙකක් දෙන්න. මං විනාඩි දෙකෙන් ඉවර කරන්න. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ කාරුණිකව මේ මහමාර්ග අමාත්‍යාංශ වැය ශීර්ෂේ කතා කරද්දී මම පැහැදිලිව මේ අවස්ථාව ලබා ගත්තෙත් මේ අසාධාරණයට ලක් වෙන මිනිස්සු වෙනුවෙන් කතා කරන්න. ඒ නිසා ඒ අසාධාරණයට ලක් වෙන මිහිරිගම කඩවත ගම්පහ වේයන්ගොඩ ජනතාව වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා සමග අමාත්‍යවරයා සමග ඒ ගම්පහ දිස්ත්‍රික්කේ නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමග කරුණාකරලා ඇවිල්ලා මේ ප්‍රශ්නේ ජනතාවගේ විසඳලා දෙන්න. විසඳලා මේ වැඩ කටයුතු පටන් ගන්න. නුවර ඉඳන් ඔබතුමාට එතකොට තව වසරක් හමාරක් යද්දී මේ අධිවේගී මාර්ගයේ කඩිනමින් ඇවිල්ලා පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙයි. ඒ නිසා එහෙම නොකොලොත් අපිත් ජනතාව එක්ක හෙට අනිද්ද වෙද්දී ඒ ජනතාවගේ පැත්ත අරගෙන ඒ කටයුතු කරන අපි මහජන නියෝජිතයෝ නිසා. එහෙම නැතුව උද්ඝෝෂකයෝ විරුද්ධවාදියෝ නිසා නෙමෙයි. අපි මහජන නියෝජිතයෝ. අද තා වෙනකන් අපි ගිහිල්ලා නැහැ. ඒ වගේම මේ ව්‍යාපාර කරන පැහැදිලිවම මේ කොන්තරත් සමාගම් වලට මේ පරිසරයේ විනාශ වෙන එක වළක්වා ගන්න වැඩසටහනක් පරිසර අමාත්‍යාංශයත් හරහා ඒකාබද්ධ වෙලා කටයුතු කරන්න. මොකද අද ඔබ තමුන්නාන්සලගේ ලියුම් කෑල්ලට ගෙනහිල්ලා පස් කපනවා, වැලි කපනවා, ගල් කඩනවා, මේ කටයුතු මේ අධිවේගී මාර්ගයේ මුවාවෙන් කරනවා. නමුත් හැදෙන අධිවේගී මාර්ගයක් නැහැ. නමුත් ඒ කටයුතු කරනවා. ඒ නිසා ඔය එක එක්කෙනා දෙන උපදෙස් පිළිපදින්න එපා. මොකද ඒක එකෙන් එක එක්කෙනා පිටිපස්සෙන් ඉඳලා බෙල්ල දාලා කියන්නේ කියන දේවල් අපිට තේරෙනවා මේ වියන්ගෙන්. ඒ නිසා ඒගොල්ලන්ගේ බෙල්ල හෙටි අනිද්ද වෙදි කෙටි වෙයි.
හොඳයි.
ඒ නිසා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබ තමුන්නාන්සේලාට මගේ අවංක ස්තුතිය පුද කරමින් මන් ඉහෙනනවා. බොහොම ස්තුති.
ගරු සභානායකතුමනි, ඕඩර් ප්ලීස්. අපිට කතිකයන් තව 4 දෙනෙක් සිටිනවා. අපිට ඒ නිසා කාලය අවශ්‍ය
වෙනවා. We can sit beyond 6:30 for
another 20 minutes. We'll recommence the parliament. Parliament to airless way. ගරු සභානායකතුමනි,
we will sit after 6:30 for about 20 minutes.
පාර්ලිමේන්තුව 6:30 මීට අමතරව තව විනාඩි 20ක කාලයක් දික්කු කරනවා. කාර්ය සභා අවස්ථාව. ගරු පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා, නියෝජකතුමා, රාජ්‍යතුමා,
ගරු කතානායකතුමනි, නියෝජක කතානායකතුමනි, විශේෂයෙන්ම අද දවසේ මාතෘකාවලින් මම අපේ ගරු මහා මාර්ග අමාත්‍යතුමා කිරල් මැතිතුමාගේ අමාත්‍යාංශය පිළිබඳ වචන කීපයක් කතා කරලා ඉන් අනතුරුව අනිත් අමාත්‍යාංශ අපේ නියෝජනය කරන මගේ නාමික අමාත්‍යාංශය පිළිබඳව වචන කීපයක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහාමාර්ග අමාත්‍යතුමා මේ කෙටි කාලයක් තුළ සුවිශේෂී වැඩ කොටසක් කරලා රටේ මාර්ග පද්ධතියේ සුවිශේෂී වෙනසක් කරන්නට දියුණුවක් කරන්නට වැඩ කටයුතු කරපු අමාත්‍යවරයෙක් කියන එක මම මාර්ග පිළිබඳව විතරක් කතා කරමින් කියන. විශේෂයෙන්ම පුත්තලන් දිස්ත්‍රික්කයේ අයි ප්‍රොජෙක්ට් එක තුළ කිලෝමීටර් 224ක් කාපට් මාර්ග වශයෙන් ඉදි කරන්නත්, එයින් ආනමඩුව මැතිවරණ කොට්ටාසේ පමණක් කිලෝමීටර් 95ක් කාපට් මාර්ග වශයෙන් ඉදි කරන්නට කටයුතු කරමින් තියෙනවා. ඒ මේ වෙනකොටත් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තව මිලියන 6ක වැඩ කටයුතු කරන්නත්, මේට අමතරව කිලෝමීටර් 21ක් 26ක් කාපට් සහ තාර පාරවල් වශයෙන් මේ කෙටි කාලය තුළ ආරම්භ කරන්නට කිරියල් ඇමැතිතුමාගේ ආශිර්වාදය අනුග්‍රහය ලැබුණ බවත්, ඒ වගේම මේ අමාත්‍යාංශයේ ඉන්න සභාපතිතුමා විශේෂයෙන් දුරකථනයෙන් පුංචි ඇමතුමක් දුන්නත් නැවත දුරකථන ඇමතුමක් අරගෙන කතා කරලා ඒ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරන යහපත් සභාපතිවරයෙක් ඉන්න එක පිළිබඳවත් මම විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩ කටයුතු කරාට මේ වෙනතෙක් මගේ අවම වශයෙන් මට ඡන්දය දුන්න මගේ දිස්ත්‍රික්කයේ මිනිහෙක් වෙනුවත් කිසිදු වැඩ කටයුත්තක් කරන්නට පුළුවන්කමක් ලැබිලා නැහැ. මම උත්සාහ කරා නවගත්තේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න, ගොඩනැගිලි සොයලා දුන්නා. ඒ වගේම මම සාගර විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා භූමිය හොයලා දුන්නා. ඒ වගේම ආනමඩුවේ පුත්‍රන් දිස්ත්‍රික්කයට නොමැති කාරණයක් කාර්මික විද්‍යාලය ආරම්භ කිරීම සඳහා අක්කර පහක භූමියක් රජයේ භූමියක් සොයලා දුන්නා. ඒ වගේම නයිට් ආයතනය නැත්නම් ආධුනිකත්ව මණ්ඩලය හරහා සංචාරක ව්‍යාපාරය සඳහා පුහුණු කිරීම සඳහා පුහුණු පාසලක් ආරම්භ කරන්න භූමිය හොයලා දුන්නා. නමුත් මේ එකක්වත් මේ වසර කාල පරිච්ඡේදය තුළ අපිට ආරම්භ කරන්නට බැරි වුණා. ඒ කිසිවක් සඳහා සහයෝගයක් ලැබුණේ නැහැ. කොහොම නමුත් මම විශේෂයෙන් සිහිපත් කරන්න ඕන උසස් අධ්‍යාපන සහ මහාමාර්ග ඇමතුමා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා, මගේ අමාත්‍යාංශයේ සුලින් මට සහයෝගයක් ලබා ගන්න බැරි වුණත් කිරියල්ල මැතිතුමා මේ සඳහා මට අනුග්‍රහය ලබලා දීලා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නට ලබන වසරේ හෝටල් පාසලත් එක්කලා මේ සඳහා මූල්‍ය අනුග්‍රහයත් සියලු තාක්ෂණයක් සියලු සහයෝගයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එන්දාම විශේෂයෙන් කිරියල්ල මැතිතුමාට මගේ ප්‍රශංසාව, මගේ ස්තුතිය උද කරනවා. ඒ වගේම මගේ අමාත්‍යාංශයක මම හිටියට ඒ අමාත්‍යාංශය තුලින් කිසිදු සෙතක් මට සිදුුනේත් නැත, මිනිසුන්ට සිදු කරන්න හම්බුනේත් නැත. මේ තත්ත්වය තුල අනිකුත් මගේ සහෝදර ඇමතුමල්ලා, ඇමතුමියල්ලා, මන්ත්‍රීතුමල්ලා, නියෝජ්‍ය ඇමතුමල්ලා, රාජ්‍ය අමාත්‍යතුමල්ලා සියලු දෙනා මම කියපු හැම කාරණයකදී මට සහයෝගය දක්වුවා මෙතෙක් කාලයේ මේ වතර කාලය තුල. ඒ පිළිබඳවත් මේ අවස්ථාවේදී සියලු දෙනාට මගේ ස්තුතිය පුදකරන්න මම අවස්ථාවක් කරගන්නවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කර අපේ ගරු මන්ත්‍රීතුමල්ලා කතා කරනකොට බිමල් රත්නායක මැතිතුමා කතා කරද්දී අපේ අමාත්‍යාංශයේ මිලියන 3150ක් මේ වසරේ කපා දැමීමට ගරු මුදල් ඇමතිතුමා කටයුතු කරලා තියෙනවා කියන එක සඳහන් කරා. හැබැයි මම ඇත්ත වශයෙන්ම උගත් බුද්ධිමත් මුදල් ඇමතිවරයෙක් වශයෙන් රවි කරුණානායක මැතිතුමා ගත්තේ ක්‍රියාමාර්ගයේ පිළිබඳව මම කිසිසේත්ම සැලෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ. මොකද මගේ අතේ තියෙනවා මේ අමාත්‍යාංශයේ ගණකාධිකාරී KVS ද සිල්වා මහතා ඉදිරිපත් කරන ලද වාර්තාව 2016/11/11 දින මේ මාසේ 11 වෙනිදා මේ අමාත්‍යාංශය අවුරුද්දක් තුල කරපු වැඩසටහන් වියදම් කරපු මුදල් ප්‍රමාණය පිළිබඳව, ඒ අනුව අපි වියදම් කරලා තියෙන්නේ ප්‍රාග්ධන මුදලින් රුපියල් 115ක වගේ සුළු මුදලක් කියන එක මේ වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ අනුව මම මේ කතික මේ සභාවේ ඒ පිළිබඳව අදහස් දක්වපු හැම කෙනෙකුටම දැනගැනීම සඳහා මේ වාර්තාව මම සභාගත කරනවා. ගරු සභා නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳව කාට හරි මම මේ දෙන උත්තර පිළිබඳව පගෙන් පස්සේ වන කෙනෙකුට කතා කරන්න පුළුවන්, අදහස් දක්වන්නට පුළුවන්. ඒ වගේම එවැනි අදහස් දක්වීමකදී මම පිළිතුරු දීමකදී මට උත්තර දෙන්න නැවත අවස්ථාවක් නොලැබෙන නිසා මම විශේෂයෙන්ම මේ රටේ තියෙන ප්‍රධාන රූපවාහිනී නාලිකා ඕන එකක් එක්කලා මගේ කතාවෙන් පස්සේ යම් කරුණු හෙළදරම් පිළිතුරු දෙනවා නම් විවෘත සංවාදයකට ඕනෑම තැනකට එන්න කියලා මම අභියෝග කරනවා. ඒ අභියෝගෙදී ඒ අවස්ථාවේදී මේ මම කියන හැම කරුණක්ම මම සත්‍යයි කියන කාරණය මේ රටේ ජනතාවට ඔප්පු කරලා පෙන්වන්නට කටයුතු කරනවා කියන එකත් මම සිහිපත් කරනවා. ඒ වගේම අපේ ප්‍රගතිය පිළිබඳව බිමල් රත්නායක මැතිතුමා කතා කරා. ඒ වගේම රජීව් විජේසිංහ අපේ TVT එකේ සභාපතිතුමා ලියපු පොතක් පිළිබඳව බිමල් රත්නායක මැතිතුමා රංජිත් සොයිසා මන්ත්‍රීතුමා කතා කරා. මටත් ඒ පිළිබඳව තොරතුරු ලැබුණා. මේ පොත ලියලා තියෙන්නේ අපේ ෆණ්ඩ ව්‍යාපෘතියෙන් මුදල් අරගෙන ඒ මුදල් පුද්ගලයන් 6 දෙනෙකුට 80,000 ඉඳලා 140,000 දක්වා ගෙවින් කරා කියන එකත් මට දැනගන්නට තියෙනවා. ඒ පොත මුද්‍රණය කරලා තියෙන ගොඩගේ සමාගමෙන්. එතකොට රජයේ ආයතනයෙන් අපි මුදල් වියදම් කරලා පොතක් නිර්මාණය කරා නම් ඒ පොත මුද්‍රණය විය යුත්තේ රජයේ අරමුදලින්මයි. ඒක බෙදා දිය යුත්තේ දරුවන්ටයි. ඒක බෙදා දීම නොමිලේ විය යුතුයි. එහෙම නැත්නම් රජයට ආදායම ලැබිය යුතුයි. මේ ගොඩගේ සමාගම තුලින් මේ ප්‍රකාශනයට පත් කරනකොට අනිවාර්යයෙන්ම කතෘභාගය ඒක අතුරුවරුන්ට හිමියනවා. මේ අනුව මේ පොත් තුන එක පොතක් රුපියල් 200ක් වෙනවා මට ලැබිලා තියෙන තොරතුරු අනුව. ඒ පොත දරුවන්ට පික්කොත් එහෙම අවුරුද්දකට ආවම වශයෙන් පොත් ලක්ෂයක් අතරින් විකුණන පොත් වර්ග තුන විකුණනකොට ලක්ෂ 3ක් විකුණනවා. ලක්ෂ 3ක් විකුණනවා නම් රුපියල් ලක්ෂ 60ක ආදායමක් එනවා. කතෘභාගයේ ලක්ෂ 130 නම් ලක්ෂ 18ක මුදලක් මේ කතෘවරුන්ට කතෘවරයාට අනිවාර්යෙන් ලැබෙනවා. ඔහු ජීවත් ඉන්න තාක් කල් මේ තනතුරු වල හිටියත් එකයි නැතත් එකයි මේ මුදල යනවා. එහෙමනම් මේක වැය කරලා තියෙන රජයේ මුදල්. ඊට පස්සේ දීලා තියෙන පුද්ගලිකාංශයට මේ ප්‍රසිද්ධ කිරීම සඳහා ප්‍රකාශනායිතිය. එතකොට ආදායම යන්නේ වෙනත් ක්‍රමයකට. මේක තුල යම් ගැටලුවක් තියෙනවා කියන එක මටත් හැඟිලා තියෙනවා. මම මේ පිළිබඳව තොරතුරු විමසලා තියෙනවා. හැබැයි මම තොරතුරු විමසුවාට අපේ අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යාංශයේ ලේකම්තුමා පණිපුර මහත්මයා කිසිම දවසක ඒ තොරතුරු මට එවන්නේ නැහැ. ඒ වගේම නයිට් ආයතනයේ සභාපතිවරයාගෙන් තොරතුරු විල්ලුවට මොකද අර MLA එහෙම නැත්නම් කලමනාකරණ
සාකච්ඡා කාලය අවසන් වෙමින් පවතිනවා.
විනාඩි 10ක් තියෙනවා මට.
විනාඩි 2යි
තියෙනවා. තමුන්නාත් මුඛ්‍ය කරු ගන්න තිසරලා. නයිට් ආයතනයේ සභාපතිතුමා මේ තොරතුරු විමසුවාම තොරතුරු දෙන්නේ විදියක් නැහැ. මගේ බෙල්ල ගහලා යනවා කියලා මං ළඟට ඇවිල්ලා කියලා එනවා. ඉතින් මට තොරතුරු ලබා ගන්නවත් මේ අමාත්‍යාංශයේ විදියක් නැහැ. මේ හැම ප්‍රශ්නයකට මට නිවැරදි නිශ්චිත පිළිතුරු ලබා දෙන්න පුළුවන් කමක් නැති වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි ලබන අප්‍රේල් පෙබ්‍රවාරි මාසේ 4 වෙනිදා වෙනකොට තොරතුරු දැන ගැනීමේ පනත සක්‍රිය වෙලා ඒ සඳහා ක්‍රියාමාර්ගයේ ගන්න පුළුවන් තැනට එනවා. අන්න එදාට තොරතුරු ලබා නොදුන් නිලධාරීන් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පට පුළුවන්කම කියන එකත් මම සඳහන් කරනවා. ඒ වගේම රංජිත් සොයිසා මන්ත්‍රීතුමා කිව්වා W රණවීර කියන නිලධාරියා සම්බන්ධව ඇත්ත වශයෙන්ම මේ නිලධාරියා පත් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේ. හැබැයි පත් කරාට ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලිනුත් ඒ වගේම වෘත්තීය පුහුණු අධිකාරියුත් මේ ආයතන දෙකෙන්ම වැටුප් ලබා ගන්නක් තියෙනවා. ඉන්ධන දීමලා ලබා ගන්නක් තියෙනවා. වාහන දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මේ වාහන දෙක එකම දවසේ රටේ දෙපැත්තකට ධාවනය කරලා තියෙනවා. එක වාහනයක් කිලෝමීටර 400ක් යනකොට අනිත් වාහනේ කිලෝමීටර 300ක් 700ක් 800ක් ඒ ආදී වශයෙන් ගිහිල්ලා තියෙනවා. විගණන වාර්තාවේ මේක පෙන්නුම් කරලා තියෙනවා. එහෙමනම් මේ විගණන වාර්තාවේ පෙන්නුම් කරලා තියෙන කාරණේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට බලය තියෙන්නේ අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ඒ වගේම අමාත්‍යාංශය අනිත් වගේ කිව්වොත් උදේටත් කියන එක මම සිහිපත් කරන්නට ඕන. ඒ අනුව ඒ කරුණු පෙන්වලා දෙන්න ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ නිලධාරී ඉදිරිපත් වෙලා තිනවා. ඔවුන් තමන්ගේ නමින්ම මේ කරුණු ඉදිරිපත් කරලා පෙන්වලා තිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔවුන් තමන්ගේ නමින් ඉදිරිපත් කරපුවාම ඒ ඉදිරිපත් කරන නිලධාරීන්ට මේ අමාත්‍යාංශය තුලදී පහර දෙන තත්ත්වයක් තියෙනවා. ඒ පහර දීම් සම්බන්ධව ඒ අව කියන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට විරුද්ධව කොළඹ මහේත්‍රාත් උසාවි අංක 3 නඩුවක් මේනකටත් පවතින නාරාහම්පිට පොලිසිය විසින් ඒ පිළිබඳව ක්‍රියා කරලා අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි එහෙම නඩුවක් තියෙනකොට එයානි පහර දීමක් ආයතනයේ සේවකර පහර දුන්නාම අමාත්‍යාංශයේ ලේකම්වරයාතුළු නිලධාරීන් පාලනාංශයේ මේ සම්බන්ධව කටයුතු කරන්නට ඕන. ඔවුන් ඉන්ටර්ඩික්ට් කරන්නට මම දන්න අන්දමරන සේවය අත්හිටවන්න ඕන. එහෙම නැත්නම් විනය පරීක්ෂණයට යන්න ඕන. හැබැයි එහෙම එකක් වෙලා නැහැ. මෙතෙන්දී වෙලා තියෙන එකම කාරණේ වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා අර පහර කෑමට ලක් වෙච්ච පුද්ගලයාට තර්ජනය කරලා හැම නැත්තම් දැඩි ලෙස අවවාද කරනවා කියලා ඉවරලා ලිපියක් යැවීමට කටයුතු කරලා තියෙනවා. මේ අමාත්‍යාංශය තුළ බොහෝ අකටයුතු අක්‍රමිකතා සිදු වෙනවා කියන එක බොහොම පැහැදිලිව පෙන්වන්න පුළුවන්. ඒවා ලේඛන ඇතුව ලිඛිතව සියලු කාරණා පිළිබඳව දක්මන් සතුව තියෙනවා බොහෝ කරුණු සිම්බල්. ඒ වගේම මම ඉදිරිපත් කරන කරුණු වලට වඩා මේ සභාවේ අදහස් දක්වපු තිසර ඉඳුරුල් මන්ත්‍රීතුමා
කාර්යාලය
මන්ත්‍රීතුමා මම අවසන් කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම දල සලහපිරුම මන්ත්‍රීතුමා ඒ වගේම සර්ණභවන් මන්ත්‍රීතුමා මේ ආදී මන්ත්‍රීතුමන්ලා ගණනාවක් මේ කරුණු එකින් එක බොහොම පැහැදිලිව පෙන්නුම් කරා. ඒ අනුව මට පැහැදිලි මම පමණක් නෙමෙයි මට වැඩියෙන් තොරතුරු මේ අමාත්‍යාංශයෙන් පිටත ඉන්න මන්ත්‍රීතුමන්ලාට ඇමතිතුමන්ලාට ලැබිලා තියෙනවා. ඒ අනුව අපි අකාර්යක්ෂම අමාත්‍යාංශයක් කියන එක බොහොම පැහැදිලි. මේ කාලය තුල අපි වැඩ කටයුතු කරලා නැහැ. අපි ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඉලක්කය මේ රටේ ශ්‍රමික බලකාය හැදීම. නමුත් අපේ අමාත්‍යාංශය තුලින් මේක වෙන්නේ නැහැ. බල්ලා පිදුරු කන්නේත් නැහැ, කනගුණාට දෙන්නේත් නැහැ කියන සංකල්පයක් මේ අමාත්‍යාංශය තුල තියෙන කියන එක බොහොම පැහැදිලිවම බොහොම නිර්භීතවම ප්‍රකාශ කරනවා ගරු නියෝජක කතානායකතුමනි. එනිසා මේ තත්ත්වය වෙනස් විය යුතුයි. මේ තත්ත්වය වෙනස් වෙලා ලබන 2017 වසරේ හෝ වැඩ කටයුතු කිරීමට ඉඩකඩ ලැබුණොත්, බලතල ලැබුණොත් මේ අවුරුද්දේ වගේ 15%ක මුදල් ප්‍රමාණයක් වැය කරලා ඉවරලා නිකන් යන තත්ත්වයක් නෙමෙයි. ලැබෙන්නා වූ සියලු මුදල් වැය කරලා ඉවරලා රටේ යහපතට, තරුණ උදවියගේ යහපතට, තරුණ ශ්‍රම බලකාය නිර්මාණය කරන්නට, වෘත්තිය පුහුණුවක් නිමුරතාවයක් ඇති තරුණ කණ්ඩායමක් මේ රට දායාද කරන්නට රංගේ බණ්ඩාර කටයුතු කරනවා කියන එක බොහොම පැහැදිලිව ඔබතුමාලාට ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලැබුණාට බොහොම ස්තුතියි කියන අවතර.
Honorable Srinivas Srinathan, before that, yes, Honorable Mohanlal Geru. Geru මෙතුමා මේ මොකද
තරුණ නියෝජක කතානායකතුමනි එක පොඩි ඉල්ලීමක් කරන්න. විශ්වවිද්‍යාල අනද්දින කාර්ය මණ්ඩලයේ පසුගිය දාලකු වැඩවර්ජනයක් කෙරුවා. ඔවුන්ගේ ඉල්ලීම් සඳහා අපි ඔවුන්ගේ මාසික හිලවදීම නාව හැටියට රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කරන්න 2010 සඳහා පොරොන්දු වුණා. මම ගරු මුදල් අමාත්‍යතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා හිටිනවා ඒක අපේ පුනරාවර්තන වියදම් වල ඇතුළත්ද කියන එක එතුමාගේ පිළිතුරු කතාවේදී ඉදිරිපත් කරන්නට කියලා ඉවරලා. බොහොම
ස්තුතියි.
உயரிய சபைக்கு தலைமை தாங்குகின்ற பிரதி சபாநாயகர் அவர்களே, இந்த நேரத்தில் உயர்கல்வி அமைச்சு, பெருந்தெருக்கள் அமைச்சு, விஞ்ஞான கைத்தொழில் ஆராய்ச்சி அமைச்சு மற்றும் திறன் அபிவிருத்தி தொழிற்தேர்ச்சி அமைச்சு சம்பந்தமான இந்த நேரத்தில் சில விடயங்களையாவது பேசுவதற்கு சந்தர்ப்பம் அளித்தமைக்காக நன்றி. முதலில் இந்த உயர்கல்வி அமைச்சோடு சம்பந்தப்பட்ட விடயங்களில் ஒரு சிலவற்றை பதிவு செய்து கொள்ள விரும்புகின்றேன். அந்த வகையில் முதலாவதாக நான் குறிப்பிட விரும்புகின்ற விடயம் என்னவென்றால், பல்கலைக்கழக அனுமதி பெற்ற மாணவர்களுக்கு பல்கலைக்கழகம் செல்வதற்கு இடையில் காணப்படுகின்ற காலதாமதம், அதாவது ECEAL பரீட்சையில் சித்தியடைந்த மாணவர்கள் ஒரு குறிப்பிட்ட காலம், கணிசமான காலம் பல்கலைக்கழக அனுமதி பெறுவதற்காக காத்திருக்க வேண்டியிருக்கின்றது. உதாரணமாக இந்தியாவை எடுத்துக்கொண்டால், இந்தியாவில் 1996 ஆண்டில் ஒரு பிறந்த மாணவன் தற்போது முதலாவது பட்டப்படிப்பையும் முடித்துவிட்டு இரண்டாவது பட்டப்படிப்புக்காக சென்று கொண்டிருக்கின்றார். எனவே இது கடந்த காலங்களில் இருந்து வருகின்ற ஒரு விடயம். எனவே எங்களுடைய கௌரவ உயர்கல்வி அமைச்சிடம் கேட்டுக்கொள்கின்ற ஒரு விடயம் என்னவென்றால், ECEAL பரீட்சை முடிவு வந்து ஒரு குறிப்பிட்ட காலம் தாமதிக்கப்படாமல் அந்த மாணவர்கள் பல்கலைக்கழகம் செல்கின்ற போது குறைந்த வயதில் அவர்கள் தங்களுடைய பட்டப்படிப்பை முடித்துக் கொள்வதற்கு வாய்ப்பு இருக்கும். இவ்வாறு பட்டப்படிப்பை முடிக்கின்ற போது அவர்கள் மேலும் தங்களுடைய அடுத்தடுத்த பட்டப்படிப்புகளை முடித்துக் கொள்வதற்கும் குறைந்த வயதில் தங்களுடைய சேவையை செய்வதற்கும் வாய்ப்பிருக்கின்றது. அதாவது மனித வளத்தினை நாங்கள் உயர்வான பட்சத்தில் பயன்படுத்திக் கொள்வதற்கு வாய்ப்பு இருக்கின்றது. எனவே தயவு செய்து இனிவரும் காலத்தில் இந்த பல்கலைக்கழக அனுமதிக்காக மாணவர்கள் காத்து கிடக்கின்ற அந்த காலத்தினை குறைத்து விடுமாறு தங்களிடம் வினயமாக கேட்டுக்கொள்கின்றேன். இன்னொரு விடயம், பல்கலைக்கழகங்களை எடுத்துக்கொண்டால், இந்த பல்கலைக்கழகம் என்பது உண்மையில் ஒரு உயர்கல்வி நிறுவனமாக விளங்குகின்றது. இந்த உயர்கல்வி நிறுவனத்தில் உண்மையில் ஒரு ஆய்வு கலாச்சாரம் பின்பற்றப்பட வேண்டும். இந்த ஆய்வு கலாச்சாரம் என்று சொல்லுகின்ற போது புதிய புதிய விடயங்களை கண்டுபிடித்து சமூகத்திற்கும் நாட்டுக்கும் வழங்கக்கூடிய மாணவ விஞ்ஞானிகளை உருவாக்கக்கூடிய விதத்தில் பல்கலைக்கழகத்தில் கண்டுபிடிப்புகளுக்கும் ஆராய்ச்சிகளுக்கும் வாய்ப்பளிக்க வேண்டும் என்று உங்களிடம் கேட்டுக் கொள்கின்றேன். மேலும் இதே வேளையில் எங்களுடைய நாட்டில் அரசியலிலும் சரி, சமூகத்திலும் சரி, அடிப்படைவாதம் உயர்ந்து காணப்படுகின்றது. இந்த அடிப்படைவாதத்தினை மௌனிக்க செய்யக்கூடிய விதத்தில் அறிவியல் வாதத்தினை, அதாவது விஞ்ஞான பூர்வமான வாதங்களை மக்கள் மத்தியில், மாணவர்கள் மத்தியில் பரப்ப வேண்டிய தேவை இருக்கின்றது. எமது நாடு கடந்த காலங்களில் சீர்குலைந்து போவதற்கும் சீரழிந்து போவதற்கும் அடிப்படைவாதம்
மிகவும் முக்கியமான ஒரு விடயமாக அமைந்திருந்தது. எனவே இந்த அடிப்படைவாதத்தை களைந்து அறிவியல் பூர்வமாக சிந்திக்கக்கூடிய எதிர்கால சந்ததியை உருவாக்கக்கூடிய விதத்தில் பல்கலைக்கழகங்களில் அறிவியல் பூர்வமாக சிந்திக்கக்கூடிய ஒரு சமூகத்தை உருவாக்க வேண்டிய தேவை இருக்கின்றது. கடந்த காலங்களில் பல நாடுகளை எடுத்து பார்க்கின்ற போது நீங்கள் பல உதாரணங்களை சொன்னீர்கள். ஆசியாவில் எமது நாட்டை விட பின்னடைவாக இருந்த நாடுகள் இன்று வளர்ச்சியடைந்து உயர்ந்து நிற்பதற்கு காரணம் அவை அடிப்படைவாதங்களை கைவிட்டு அறிவியல் வாதத்தினையும் தொழில்நுட்பவாதத்தினையும் அவர்கள் எடுத்துக்கொண்டதன் காரணமாகத்தான் வளர்ந்து நிற்கின்றன. சிங்கப்பூராக இருக்கட்டும், ஜப்பானாக இருக்கட்டும், தென்கொரியாவாக இருக்கட்டும், எந்த நாடாக இருந்தாலும் மேற்குலக நாடுகளை இதற்கு சிறந்த உதாரணங்களாக சொல்லிக் கொள்ளலாம். அறிவியல் பூர்வமாக சிந்தித்து அவர்கள் தொழில்நுட்ப ரீதியாக சிந்தித்து தங்களுடைய நாடுகளை வளர்த்திருக்கின்றார்கள். ஆனால் துரதிருஷ்டவசமாக எமது நாட்டில் அடிப்படைவாதம் என்பது பல்கலைக்கழகங்களில் இருந்து சமூகம் வரைக்கும் அரசியல் வரைக்கும் கொண்டு செல்லப்படுகின்றபடியால் நீண்ட காலமாக நாங்கள் அபிவிருத்தியில் பின்தங்கி இருக்கின்றோம். எனவே அறிவியல்வாத சிந்தனையை வளர்த்தெடுக்கின்ற கூடங்களாக இந்த பல்கலைக்கழகங்கள் இருக்க வேண்டும் என்பதை உங்களிடம் கேட்டுக் கொள்கின்றேன். அடுத்தபடியாக எமது நாடுகளில் எடுத்துக்கொண்டால் மதுச்சாலைகள் அதிகமாக திறக்கப்படுகின்றது, மதிச்சாலைகள் திறக்கப்படுவது குறைவு. அதாவது நான் மதிச்சாலை என்று சொல்வது பல்கலைக்கழகங்கள் கல்வி நிலையங்களை சொல்லுகின்றேன். இந்த மதுச்சாலைகள் அதிகமாக திறக்கப்படுகின்ற போது கத்தியை தீட்டுகின்ற ஒரு நிலையில் சண்டித்தனமான ஒரு அரசியலும் சண்டித்தனமான ஒரு சமூக கலாச்சாரமும் உருவாகின்றது. ஆனால் மதிச்சாலைகள் சரியாக வேலை செய்யுமாக இருந்தால் ஒரு புத்தியை தீட்டக்கூடிய ஒரு நல்ல ஒரு புத்திஜீவிகளை உருவாக்கக்கூடிய ஒரு வாய்ப்பு இருக்கின்றது. எனவே பல்கலைக்கழகங்கள் கத்தி ஜீவிகளை உருவாக்குவதை விட புத்திஜீவிகளை உருவாக்கக்கூடிய ஒரு நல்ல ஆய்வு மன்றங்களாக, ஆய்வு கலாச்சாரத்தை பின்பற்றுகின்ற மன்றங்களாக அமைவதற்கு உங்களுடைய உயரிய சிந்தனையை பயன்படுத்திக் கொள்ள வேண்டும் என்று கேட்டுக் கொள்கின்றேன். எங்களுடைய கௌரவ விஞ்ஞான தொழில்நுட்ப ஆராய்ச்சி பொறுப்பாக இருக்கின்ற அமைச்சர் அவர்கள் ஆய்வு மன்றம், ஆராய்ச்சி மன்றம் ஒன்றை உருவாக்குவது பற்றி முன்பு ஒரு சட்டமூலத்தை கொண்டு வந்திருந்தார். இந்த ஆராய்ச்சி மன்றமானது இயற்கை விஞ்ஞானத்தோடு நின்று விடாமல் சமூக விஞ்ஞானம் பற்றியும் ஆய்வு செய்யக்கூடிய மன்றங்களாக இருக்க வேண்டும். சமூகத்தில் ஏற்படக்கூடிய பிரச்சனைகளை தீர்க்கக்கூடிய விதத்தில், சமூகத்தில் எப்படிப்பட்ட பிரச்சனைகள் இருக்கின்றன அந்த பிரச்சனைகளை தீர்க்கக்கூடிய ஒரு நல்ல தலைவர்களை உருவாக்கக்கூடிய விதத்தில் இந்த சமூகம் அமைந்திருக்க வேண்டும். 2 minutes. அதேவேளை இந்த உயர்கல்வி அமைச்சரை நான் சில விடயங்களில் பாராட்டியாக வேண்டும். ஆளுங்கட்சி எதிர்கட்சி என்ற பேதம் இல்லாமல் கடந்த காலத்தில் அபிவிருத்தி சம்பந்தமான விடயங்களில் எங்களுக்கு எதிர்கட்சியை சேர்ந்த உறுப்பினர்களும் 60 மில்லியன் 50 லட்சங்கள் என்று சொல்லி எங்கள் பகுதிகளில் அபிவிருத்திகளை நாங்களும் செய்ய வேண்டும் என்ற அடிப்படையில் நீங்கள் செயற்பட்டு எதிர்கட்சிகளுக்கும் அபிவிருத்தியில் பங்கு கொடுக்க வேண்டும் என்ற அடிப்படையில் விசாலமான சிந்தனையில் நீங்கள் செயற்பட்டமைக்காக உங்களுக்கு இந்த இடத்தில் நாங்கள் எதிர்கட்சியில் இருந்தாலும் பாராட்டுகளை தெரிவித்துக் கொள்கின்றோம். அதேவேளை உங்களிடம் இன்னொரு விடயத்தை கேட்டுக் கொள்கின்றேன். கடந்த காலத்தில் பாலங்கள் அமைக்கப்படுவது பற்றி கூறப்பட்டது, போன முறை நடைபெற்ற வரவு செலவு திட்டத்திலும் இடம்பெற்றிருந்தது. அந்த பாலங்கள் ஆரம்ப கட்ட ஆய்வுகள் நடைபெற்ற போதிலும் அவை ஆரம்பிக்கப்படாமல் இருக்கின்றபடியால் இந்த வருடத்தில் அந்த பாலங்களை அமைப்பதற்கு உரிய வேலைகளை நிச்சயமாக நீங்கள் செய்வீர்கள் என்று நினைக்கின்றேன். உங்களுடைய உத்தியோகஸ்தர்கள் இது சம்பந்தமான விடயங்களில் 2 தடவைகள் வந்து அந்த பரிசீலனைகளை செய்து அதற்குரிய சாத்திய வள ஆய்வுகள் பற்றிய அறிக்கைகளை தந்திருக்கின்றார். அது மட்டுமல்லாமல் உங்களுடைய சேர்மன் அவரும் கூட இதில் ஆர்வமாக செயற்படுகின்றார்கள். எனவே இந்த விடயத்தை நீங்கள் எங்களுக்கு இந்த வருடத்தில் இந்த 4 பாலங்களை அமைக்கின்ற விடயத்தில் நீங்கள் அக்கறை காட்டி ஒரு நேர்கணியமான ஒரு முறையில் இவற்றை கொண்டு சென்று எங்களுடைய பிரதேசங்கள், யுத்தத்தால் பாதிக்கப்பட்ட பிரதேசங்கள் அபிவிருத்தி செய்வதற்கு ஆவண செய்யுமாறு கேட்டு அமைகின்றேன். நன்றி.
கரு மஹிந்த சமரசிங்க மத்துமா.
கரு நியோஜக கதாநாயகத்துமணி, பிரதமேன்ம மே விவாத துலதி விவித அதாஸ் தக்கப்பூ எசியலும மத்திய அமைதி பெருன்ட்டு மகே விசேஷ இஸ்தூதிய புதுகர சிட்டின கமதி சமஹரு துவேஷ சாகத்தவ லிபிலேக்கன சகஸ்கர்ல வெரதி தொருதுரு மே பார்லிமெண்ட்டுவட்ட இதிரிபத்கராத் மங் கமதி மே அவசான கதாவ மே விவாதேதி கரண அவஸ்தாவேதி நெவதவாராக் மே விவாதேதி அவசான கத்தாவ கரண அவஸ்தாவேதி நெவதவாராக் மட்டலபில தியன மே சங்கியாலேக்கன සභාගත කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ පාර්ලිමේන්තුව ඔබතුමා හරහා දැනුවත් කරන්න. දැන් මට මේ ලැබිලා තියෙන සංඛ්‍යාලයකන මට ලැබුණේ අපේ ප්‍රධාන ගණකාධිකාරීතුමාගේ අස්සනේ. එතුමා මේ සංඛ්‍යාලයකන පිළිල කරලා තියෙන්නේ නොවැම්බර් 21 වෙනිදා දක්වා. එතකොට කලින් නොයෙකුත් අය සංඛ්‍යාලයකන කියෙව්වට මේ සංඛ්‍යාලයකන තමයි ඒ අමාත්‍යංශය භාරව ඉන්න කැබිනට් ඇමතිවරයා හැටියට පිළියල කරලා මම මගේ ඉල්ලීම මත පිළියල කරලා මට බාර දුන්නේ. දැන් උදාහරණයක් හැටියට අපිට සාමාන්‍යයෙන් අයවැයෙන් අයවැය සම්මත වුණාට පස්සේ ජනවාරි පළවෙනිදා ඉඳලා ක්‍රම දෙකකට මුදල් වෙන් වෙනවා. එකක් තමයි අයවැය එස්ටිමේන්තු හරහා ඉදිරිපත් කරපු අයවැය එස්ටිමේන්තු හරහා විසර්ජන පනත හරහා අපිට කෙලින්ම භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී මුදල් ඇමතිවරයා තවත් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරනවා. එතනින්ුත් අපිට මුදල් හම්බ වෙනවා. එතකොට අපිට ලැබිලා තියෙන මුදල් ආකාර දෙකකටයි ලැබිලා තියෙන්නේ. දැන් අපිට කෙලින්ම විසර්ජන පනතින් ලැබුණු මුදල් ගැන බලනකොට රුපියල් මිලියන 4236ක් බිලියන 4.2ක් අපිට වෙන් වුණා 2016ට. මේ වෙනකොට නොවැම්බර් 21 වෙනිදා වෙනකොට ඒකෙන් රුපියල් මිලියන 2297ක් අපි වේදම් කරලා තියෙනවා. එතකොට ඒ වැඩ කටයුතු අවසන් කරලා දැන් භාණ්ඩාගාරයනුත් අපි ඉල්ලලා තියෙනවා තවත් මිලියන 500ක්. ඊයේ මට භාණ්ඩාගාරයේ ලේකම්තුමා කිව්වා හෙට අනිද්දා වෙනකොට අපිට ඒක එවනවා කියලා. එතකොට මේ කෙලින්ම විසර්ජන පනතෙන් වෙන්මුණු මුදල් වලින් 55%ක් මේ වෙනකොට භාවිතා කරන්න අපි සමත් වෙලා තියෙනවා. දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට තවත් මේ ප්‍රතිශතය ඉහළ යනවා. ඉතින් මම කලින් කිව්වාගේ මම සෑහීමටපත් වෙන්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම වෙන්මුණු සියලු මුදල් භාවිතා කරන්න. හැබැයි නොයෙකුත් ප්‍රායෝගික ගැටලු නිසා සමහරක් වෙලාවල් වලදී අපිට ඒ සියලු මුදල් වියදම් කරන්න බැරි වෙනවා. ඉතින් එවැනි අවස්ථා අපිට මුහුණ වෙන අවස්ථා මුහුණ දෙන්න සිදු වුණත් මම හිතන්නේ මේ වෙනකොට 55%ක ඒ අපිට ලැබුණු මුදල් අපි කෙලින්ම විසර්ජන පනතෙන් වෙන්වුණු මුදල් වියදම් කරලා තියෙනවා. දැන් ඊට අමතරව තවත් මිලියන 3000ක් වෙන්වුණා මුදල් ඇමතුමාගේ අයවැය කතාවේ. හැබැයි ඒ මිලියන 3000 වෙන්වුණාට අපිට භාණ්ඩාගාරයෙන් දුන්නේ මිලියන 875යි. ඒ මිලියන 875ට තමයි ඇතුල් වුණේ අර විමල් රත්නායක මන්ත්‍රීතුමා, රංජිත් සොයිසා මන්ත්‍රීතුමා විශේෂයෙන්ම, ඒ වගේම දලස්සලා පෙරුමා අපේ හිටපු ඇමතුමා. මේ අය සඳහන් කර අපේ ආයතන දෙකක් ගැන. එකක් සාගර විශ්වවිද්‍යාලය ගැන, අනිත් එක ජර්මන් අභ්‍යාස ආයතනය පිළිබඳ. දැන් ජර්මන් අභ්‍යාස ආයතනයට මිලියන 500ක් මේ මිලියන 875න් අපිට 3000ක් දුන්නා, වෙන් කරා. හැබැයි 875යි හම්බුනේ. ඒක මිලියන 500ක් ලැබිලා තියෙනවා. ඒ මිලියන 500න් මේ වෙනකොට ටෙන්ඩර් කැඳවලා අපි මිලියන 392ක ඒ ටෙන්ඩරය අපි ප්‍රදානය කරලා තියෙනවා. දැයි වැඩ කටයුතු ආරම්භ කළත් ඉවරයි. ඊළඟට අපිට නේවාසිකාගාරයක් හදන්න තවත් මිලියන 100ක් විතර වෙන් වුණා. මේ මිලියන 500න් අපිට ඉඩම වෙන් කර ගැනීමේ ප්‍රමාදයක් නිසා අපිට මුදල භාවිතා කරන්න බැරි වුණා තාම. හැබැයි ලබන සතිය වෙනකොට නගර සභාවෙන් ඒ ප්ලෑන අනුමත කිරීමෙන් අනුතුරුව අපි වැඩ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අත්තිඩියේ ඒ නේවාසිකාගාරයේ අපි ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩ කොටසක් මේ අවුරුද්දේ කරන්න පුළුවන්. තවත් වැඩ කොටසක් ළමන වර්ෂයට ගේනවා. දැන් සාගර විශ්වවිද්‍යාලයට වෙන්වුණු මිලියන 300 ඇත්ත වශයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි අපිට වියදම් කරන්න බැරි වුණා. මොකද භාණ්ඩාගාරයෙන් තීරණයක් ගත්ත ජූනි මාසයේ වෙනකොට මේ මිලියන 300 දෙන්නේ නැහැ මේ වර්ෂේ. ඒක 2017යි 2018යි වර්ෂ දෙකේ දෙනවා කියලා සාගර විශ්වවිද්‍යාලය. ஒரு சாகர விஸ்வவித்யாலய லொக்கு வியாபூத்தியாக்கினவா கொரியன் ஆதார யட்டதே ஏனிசா ஏகடிகக் பிரமாத கரல 2017 பட்டம் கண்ண ஓனே கேல ஹிதல தமை பாண்டாகாரෙන් එහෙම කියලා තියෙන්නේ ඉතින් අත්ත වශයෙන්ම සමස්තයක් හැටියට ගත්තහම අපිට වෙන්මුණු සියලු මුදල් අපිට ලැබුණේ නැහැ ඒකෙන් කොටසයි ලැබුණේ ඒ කොටසෙනුත් අත්ත වශයෙන්ම අපි වැඩි හරියක් වේදම් කරලා තියෙනවා විශේෂයෙන්ම ආයවැය යෝජනා වලින් වෙන්මුණු 3875ක් තමයි වෙන්නුනේ ඒකෙන් මිලියන 500ක් කිට්ටු වෙන්න මේ වෙනකොට වියදම් කරන්න අපි සීලුම කටයුතු ආරම්භ කරලා තියෙනවා ඒක විශේෂයෙන් මම සඳහන් කරන්න කැමතියි මේ මේ සංඛ්‍යාලයක තමයි නිවැරදි සංඛ්‍යාලයක මම මේ සංඛ්‍යාලය ගැන ඉදිරිපත් කරන්නේ වගකීමකින් ඒ කැබිනට් ඇමතිවරයා හැටියට ඒ නිසා වෙනත් සංඛ්‍යාලයකන පිළිබඳ මට කියන්න තියෙන්නේ මේවා ද්වේෂ සහගතව විවේචනයක් ගේන්න පදනමක් හදාගන්න උමනාවෙන් හදපු ලේකන කියලා මම මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. දෙමනුව මේ රජීව් විජේසිංහ අපේ මහාචාර්යතුමා ගැන 3-4 දිනක් කතා කරා. එතුමාට මේ සභාවේ නැගිටලා මම වගේ කතා කරන්න බැරි නිසායි මම විශේෂයෙන් මට තියෙන සීමිත කාලය අරගෙන ඇත්ත තත්ත්වය පහදලා දෙන්න කැමතියි රංජිත් සොයිසා මන්දිතුමා කිව්වා 103ක් පොත් ගහලා තියෙනවා. ඒක අමූලික බොරුවක්. පොත් දෙකක් මේ වෙනකොට එතුමා මැදිහත් වෙලා එතුමා ඉංග්‍රීසි මහාචාර්යවරයෙක් හැටියට එතුමාගේ සේවය ඇත්ත වශයෙන්ම නොමිලේ අපිට ලැබුණ එක ලොකු දෙයක්. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. පොත් දෙකක් මේ වෙනකොට මුද්‍රණය කරලා තියෙනවා. පළවෙනි පොත Building Career Skills NMQ1 කියන ඒකට පාවිච්චි කරන්න. පොත් 27000යි ගහලා තියෙනවා මුද්‍රණය කරලා තියෙනවා ඊට අමතරව තවත් 7500ක් මේ ළඟදී මුද්‍රණය කරලා තියෙනවා ඒ දෙකම එකතු කරාම පොත් 35000යි මුද්‍රණය කරලා තියෙනවා මේකේ වෘත්ති පුහුණු අධිකාරිය මිලදී ආරං තියෙනවා 15000ක් දෙපාර්තමේන්තුව මිලදී ආරං තියෙනවා 12000ක් එතකොට දෙවනි පොත තමයි Advancing in Career Skills කියලා මේ පොතෙන් මුද්‍රණය කරලා තියෙන 7500යි ඒ 7500ෙන් මේ වෙනකොට වෘත්ති පුහුණු අධිකාරියන් 500ක් අරන් තියෙනවා අනිත් පොත් ටික කොමිසමේ තියෙනවා එතකොට නියෝජ්‍ය කතානායකතුමනි මෙතන මේ මේ විස්තර ඇතිව නෙවෙයි ඒ විවේචනය මහාචාර්ය රජීව් විජේසිංහ මහත්තයාට එල්ල කරේ අනිත් එක පොතක් රුපියල් 200කට විකුණනා කිව්ව එක අමූලික බොරුවක් ඒක පට්ටපල් බොරුවක් ළමයින්ට දෙන්නේ රුපියල් 100කට ඒ පොත රුපියල් 100ක් යනවා මේක මුද්‍රණය කරන්න. එතකොට ඒ ඒ වියදම තමයි ඇත්ත වශයෙන්ම ඒ පොත අලෙවි කරන්නේ. ඒ වගේම මම කියන්න කැමති කතෘභාගයක් කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒක පට්ටපල් බොරුවක්. ඒක අමූලික බොරුවක්. එතුමා 7-5ක්වත් අරන් නැහැ. ඒ පොත පිළියෙල කරපු කීප දෙනෙකුට ඒ කොමිසමේ අනුමැතිය ඇතිව යම් කිසි මුදලක් ගෙවලා තියෙනවා ඒක ඒ කොමිසමෙන් ගත්ත තීරණකින් මණ්ඩලයෙන් ගත්ත තීරණයක් ඒක ගැන මට කියන්න බෑ ඒක සාමාන්‍යයෙන් නිකම් පොත් ලියන්නේ නැහැනේ කවුරුත් ඇවිල්ලා හැබැයි කතෘභාගයක් කිසිසේත්ම එතුමා ලබා ගන්නේ නැහැ කියලා මම කියන්න කැමතියි මම දන්නවා මට විනාඩි දෙකයි තියෙන්නේ මම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ අමාත්‍යංශයේ අපි වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක් කරන් තිනවා මේ වර්ෂය තුලදී විශේෂයෙන්ම මම බොහොම පැහැදිලි ස්ථාවරකින් ඉඳන් කිව්වා නොමිලේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය අපේ අමාත්‍යංශයේ සියලුම ආයතන තුලින් අපි ළමයින්ට ලබා දෙන්න ඕන කියලා. ඒ අනුව මම මුදල් ඇමතුමාට යෝජනාවක් ඉදිරිපත් කරාම එතුමාගේ ආයවැය කතාවේ මෙහෙම කියනවා ශ්‍රී ලංකාවේ සියලු දෙනා වෙත කිසිම වියදමකින් තොරව වෘත්තිය පුහුණු හැකියාවන් ලබා ගැනීමට ඉඩකඩ ලැබෙනවා. ගරු කතානායකතුමනි මේ වැඩසටහනට රුපියල් මිලියන 300ක් වෙන් කරනවා කියලා. ඒ නිසා මෙතන මේ අපේ අමාත්‍යංශයට කප්පාදුවක් කරා කියලා නොමිලේ අධ්‍යාපනයේ ලබා දෙන ප්‍රතිපත්තිමය තීරණය අපි ක්‍රියාත්මක කරන්න නැතු ඉන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා ජනවාරි 1 වෙනිදා ඉඳලා. ඒ වගේම අවසාන වශයෙන් NMQ3 මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා කැබිනට් අනුමැතිය ලබාගෙන NMQ3ට දැන් නිල පිළිගැනීමක් මම ලබා දීලා තියෙනවා මගේ කාලේ. NVQ3 සමාන කරලා තියෙනවා O level වලට NVQ4 සමාන කරලා තියෙනවා A level වලට. ඒ නිසා
ජනවාරි පළවෙනිදා වෙනකොට අපි නව බඳවා ගැනීම කරනකොට විශාල ඉල්ලුමක් මේ තාක්ෂණ මාර්ගයට එනවා. අපේ වෘත්තීය පුහුණු අධිකාරී වැනි ආයතන වලින් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් අපිට බඳවා ගන්න ඉඩ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒ ළමයින්ට හොඳ අධ්‍යාපනයක්, උසස් අධ්‍යාපනයක්, ඒ වගේම රැකියාවක් ලබා ගන්න පුළුවන් ශක්තියක් ලබා දීම තුළින් අපි මේ රටේ තරුණ පරම්පරාවට අවශ්‍ය දේ කරන්න ජනවාරි පළවෙනිදා ඉඳලා මොන විවේචන තිබ්බත් මම ඒ නායකත්වය දෙන්න කටයුතු කරනවා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරමින් මගේ වචන ස්වල්පයෙන් මෙතන අවසන් කරනවා.
ගරු ලක්ෂ්මන් කියලා මැතුමා, you want to
add? I replied all the queries,
right,
but
thank
just
you
one,
very much.
One thing, just one thing. වර්තමානයේ කිසිම ගමක් වන්දි කිරීමකින් තොරව අපි පවරගන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මීරිගම ප්‍රදේශයේ කුඹුරු අක්කරයක් සඳහා අපි ලක්ෂ 17ක් 18ක් දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කිසිම ඉඩමක් අපි පවරගන්නේ නැහැ වන්දි ගෙවන්න නැතුව. පසුගිය ආණ්ඩු කාලේ තමයි හමුදාවේ අය දාලා බලහත්කාරයෙන් ඉඩම් පවරගත්තේ. අපි එහෙම කරන්නේ නැහැ. ඒ අවශ්‍ය වන්දිය අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවා.
හොඳයි. හොඳයි. ඔඩර් ශේෂාංක 117 සභාවකද?
අයි.
ශේෂාංක 214?
අයි.
196?
අයි.
ශේෂාංක 197?
අයි.
ශේෂාංක 215?
අයි.
පාර්ලිමේන්තු යල්ලැස්වේ ශේෂාංක 117, 214, 196, 197 සහ 215 කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.